මම බලාපොරොත්තු වෙනවා අද දවසේදී පච්චේ සත්තිපන්න සූත්‍රය පිළිබඳව මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ විසින් පවත්වන ලද දේශනාවක් ඇසුරෙන් අද මේ සාකච්ඡාව කතා බහ ගොඩනගන්න ඕන කියලා. ඒ නිසා ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ තිරෝතිනක ලෞතුරා සම්මා සම්බුද්ධයාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරපු ධර්මය සත්‍යය කෙරෙහි මහත් කරුණාවෙන්මයි දේශනා කරේ. ඒ භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර කරමි. නමස්කාර වේවා. ඒ වගේම ඒ භාග්‍යතුන් වහන්සේගේ පිළිතුරු ඒ සත්‍ය ධර්මයේ මාහත පහත සම්මේධනීය වෙන්නේ වර්තමානයේදී මේ ධර්මයේ ඉස්මතු කරන මූලික බුද්ධ වචනයටම හානියක් නොකොට ඒ පණිවිඩයේ විදිහටම අපට සම්මේධනය කරන්නේ අපගේ ගුරු දේවතුන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේගේ ගුණ නාමයක් නිත්‍යයෙන් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේට සෙත් පතමින්ම නිරොග් නිරෝගී සුවය පතමින්ම මේ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ ගුණ නාමයක් ඉස්මතු කරනවා. ඒ වගේමයි මේ අද අපි කතා කරන්න යන සූත්‍ර දේශනාව දේශනාවක් විදියට කරපු එකක්. ඉතින් ඒක සයිස්තරේ පරිදු මන්දේ අපේ හිතවත් මන්දේ ඉන්නවා කියන්නේ ගොඩාක් කාලයක් අපේ මන්දේ ඉතින් කියන්න බැරි වේවි. මොකද අපේ සම්මතේ ගාව නේදා අපරේ ඉන්න වගේ දවසක තියෙන්න නියමිත නිසා මේ මන්දේ ගුණයක් තේපත් කරනවා. මොකද මේක ටයිප් කරපු නිසා තමයි පොකට් එකේ දාන්න මේ වෙලා නැහැ. පිට පොකට් එකේද මේ නිසා මේ කියවන අවස්ථාව දෙක නිසා විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න පැවිදි උතුමාණන්ට. ඒ වගේම දීපින්වත් මෙමාම දෙනාටම. හේතුව මොකද මම මේ කටයුත්ත සඳහා සම්බන්ධ වුණාට මේ කටයුතු මෙහෙවන්න මම ශිෂ්‍යයෙක්, මම ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් ඒ මම ධර්මය ඉගෙන ගනිමින් නිසා මේකට මේ කුජදාමුවත් මේ කත කරන කාලයේ මට උපකාරයක් වෙන නිසා ඒ නිසා හැමෝටමත් පුණ්‍යානුමෝදනා කරනවා. මහාචාර්යතුමාට, සුනන්ද මහත්තයාට මේ හැමෝටම. මොකද මේ මම කල්පනා කරේ මේ දේශනා පිටපතක් ඇසුරින් කරනකොට මගේ පෞද්ගලික අදහසක් මොහු වෙන්න යන්නේ නැතුව අර කරපු මුදල් වාශිතය ස්ින් කරපු දේශනය ඇතුරෙන්ම සාමහන්සය කරපු දේශනාවක් නිසා අපිට ඉදිහෙන්න තියෙන අපිට වරදින්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු වෙන නිසා මේකත් එක අපි දේශ පිටපතක් කියවලා ඉවර කරනවා කියන පදනම ඉන්නේ. අදහස් පුළුවන් මට්ටමට ඉවර කරගෙන පැහැදිලි කරගෙන යන්න අපි කටයුතු කරමු. නිසා මේ ඒ සූත්‍රය කරපු දේශනාව විදිහට විස්තරය කරගෙන සුනන්ද මහත්තයා පිටින් කියන විස්තරය. සුනන්ද මහත්තයට මම ඉවර තියෙනවා මේ PDF එකක් WhatsApp වලට ඉවර ඇත්තේ. හරි. පච්චේ සූත්‍රය කියලා කියන පච්චේ පච්චුප්පන්න සූත්‍රය කියලා කියනවා සූත්‍රයේ ඒ නම් දෙක. හොඳයි. මේකට අවධානය යොමු කරමු. මම මේ PDF එක මේ පුජදාම ගෲප් එකට යොමු කළා. මේකේ අපිට බලන්න පුළුවන්. මේ කතා කරගෙන යන අතරතුරේදී අපිට මේ වැඩිදුර විස්තර කරගන්න ඕන කාරණා තිබුණොත් එහෙමත් කතා කරන් යමු. ඒ වගේම ඔබේ අදහස් ගොඩාක් වටිනවා. ඒකත් ගොඩක් වටිනවා. මේ අතර කරදරයක් මට බාධකයක් වෙන්නේ නැහැ. අදහස් කතා කරගෙන යමු. මේක අපි පන්තියක ඉන්න ළමයි පිරිසක් වගේ කතා බහ කරගෙන යමු. ඒකට දෙයි. පටිච්ච සමුප්පාදං ච වෝ භික්ඛවේ දේශිස්සාමි. පටිච්ච සමුප්පන්නේ ච ධම්මේ ති. ඔන්න සූත්‍රයේ ආදකත්වයට අරගෙන තියෙන ගාථාව. පටිච්ච සමුප්පාදං ච වෝ භික්ඛවේ දේශිස්සාමි. පටිච්ච සමුප්පන්නේ ච ධම්මේ ති. මම ඔබේ පාළි වාක්‍ය පොඩ්ඩක් කියන්නම්කෝ. පටිච්ච කියන වචනේ තේරුම තමයි තියෙන්නේ නිසා කියන අර්ථයෙන්. නිසා නිසා නැත්නම් ප්‍රත්‍යයෙන් පටිච්ච කියලා කියනවා. ගොඩාදුර නිසා ප්‍රත්‍යයෙන් සමුප්පාද කියලා කියනවා. සං කියන්නේ මනාව, උප්පාද කියන්නේ හටගැන්ම. ප්‍රත්‍යයෙන් හටගැන්ම නැත්නම් නිසා හටගැන්ම. එහෙම ගත්තත් වැරදි නෑ. පත්තෙන් හට ගැන්ම එහෙම නැත්නම් පත්තෙන් මනාව හට ගැන්ම නැත්නම් නිසා නිසා හට ගැන්ම. පටිච්ච සමුප්පාදං ච. ච කියන්නේ ද කියන අර්ථය. නිසා හට ගැන් ද නැත්නම් අල්පා යන්න. නිසා හට ගැන්මත් නැත්නම් පටිච්ච සමුප්පාදයත් වෝ කියන්නේ නුඹලාට. වික්කවේ මහණෙනි. ඒක මහණෙනි නුඹලාට පත්තෙන් උපන් නැතනම් පත්තෙන් හට ගැන්මත් නැතනම් පත්තෙන් හට ගැනීමත් නැතනම් නිසා හට ගැනීමත් දේශිස්සාමි දේශනා කරන්නෙමි. අන්න අනාගත කාල වගේ දේශනා කරන්නෙමි. පටිච්ච සමුප්පන්නේක ධම්මේති. එතකොට පටිච්ච කියන්නේ නිසා, සමුප්පන්න කියන්නේ මනා හට ගැන්ම, පන්නේක ධම්මේති. ධම්මේ කියලා කියන්නේ ධර්මයෝ, ස්වභාවයන්. අනුපත්තින් උපන් ස්වභාවයන් ස්වභාවයනොත්. එතකොට කියනවා මෙහෙම මහණෙනි නු අමහණෙනි නුඹලාට නිසා හට ගැනීමත් නිසා හට ගන්නා ස්වභාව ධර්මයනොත් නැත්නම් ස්වභාවයනොත් දේශිස්සාමි දේශනා කරමි. එතන පටිච්ච සමුප්පාදයත් පටිච්ච සම්පන්න ධර්මත් දේශනා කරමි කියන එක තමයි සාමාන්‍ය ප්‍රවේශයේ ගාථාවේ පාලි පරිවර්තනයේ හැටියට ගන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, මැදින්පුර පසළොස්වක පොහොය දිනයේදී ඔබ සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ගම්භීර උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි, මේ ලෝකයේ පහළ වන අසාමාන්‍ය උත්තම රත්නය තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඔන්න එතන ඉඳලා බලන්න පොඩ්ඩක් හොඳට අවධානය කියලා. බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය උත්තම භාවය වෙන්නේ මේ ලෝකයාට අවබෝධ කරගැනීමට උපකාර වන විදිහට ඒ කෙනාගේ හිතන රටාව අනුව දහමක් පෙන්වලා දෙන්නේ. මම ඒ වාක්‍ය නැවත කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය උත්තම භාවයේ වන්නේ. ඔන්න එතනදී සමිනාට ඉක්මතු කරලා කතා කරනවා. අනිත් සියලුම දෙනා අතරින් භාග්‍යතුන් වහන්සේගේ අසාමාන්‍ය උත්තම භාවය ඇතිවෙන්න හේතුව තමයි මේ ලෝකයට අවබෝධ කරගැනීමට උපකාර වන විදියට. මේ ලෝකයාට අවබෝධ කරගැනීමට උපකාර වන විදියට ඒ වගේම ඒ කෙනාගේ හිතන රටාවනු අවබෝධ කරගන්න පුළුවන් වෙන විදියට ඒ කෙනාගේ හිතන රටාවට අනුව දහමක් පෙන්වලා දෙන එක තමයි ඔන්න බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය. ඒ කෙනාගේ හිතන රටාවට අනුව දහමක් පෙන්වලා දෙන එක තමයි බාහිතුන් වහන්සේගේ අසාමාන්‍ය උත්තම භාවය වෙන්නේ. සම්බුද්ධත්වයේ විශේෂත්වය අන්න ඒකයි. පසේ බුදුරජාණන් වහන්සේ සොයන් වූ ඥානයකින් අවබෝධ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා. රහතන් වහන්සේ ධර්මයක් අහලා උතුම් අරහතේ පත් වෙනවා. එතකොට ඔය කරුණ දෙකම බුදුරජාණන් වහන්සේට තේරෙනවා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ තනින් අවබෝධ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ තනින් අවබෝධ කරගත්තා. රහතන් වහන්සේ අරහතේ පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අරහතේ පත් වෙනවා. ඔක තනියම අවබෝධ කර ගැනීමයි අරහතේ පත් වීම කියන දෙකම රහතන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ කරනවා. ඒ කාරණා දෙකම භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේටම මේ අනන්‍ය කාරණේ තමයි මොකද්ද? ඒ කෙනාගේ චින්තන රටාවට අනුරූපව අදාළ ධර්මයේ දේශනා කිරීම. ඒක අපිට අදහස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්වයං වූ ඥාණයෙන් දහම අවබෝධ කර ගැනීමත් අරහත්ත්වයටපත් වීම. එතකොට ওই කරුණු දෙක තවත් ලෝකේ ඇයට තියෙනවා. ඒ තමයි අරහත්ත්වය කියන රහතන් වහන්සේලාගේ විමුක්තියයි පසේ බුදුරජාණන් වහන්සේගේ විමුක්තියයි වෙනසක් නෑ. තනිවම අවබෝධ කරගත්තා කියන කාරණාව එක්ක ගත්තාම බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ එහෙමමයි. හැබැයි වෙනස විශේෂත්වය තමයි අවබෝධ කරගත්ත දහම තව කෙනෙක් හිතන ක්‍රමයකට හිතන්න ඕන විදිහට උපකාරවන කරුණු ඉදිරිපත් කරමින් ධර්මයක් දේශනා කිරීම. මේක සම්බුද්ධ සූත්‍රයේ පැහැදිලි වෙනවා. මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගපොවිදු කියලා වචනයක් තියෙනවා. මග්ගඤ්ඤු කියන්නේ මාර්ගය, විදු කියන්නේ දැනගන්නවා. මග්ගවිදු කියන්නේ ඒ මාර්ගය විදු කියන්නේ අවබෝධ කරගන්නවා කියන අර්ථය. තව වචනයක් තියෙනවා මග්ගකොවිදු මාර්ගයේ දක්ෂයි. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්තා. මාර්ගයට දක්ෂයි. මාර්ගය දේශනා කරන. එතකොට ධර්මය කියලා දෙන ධර්මයේ කියලා දෙනකොට ඉක්මතු වෙන්නේ මාර්ගය තමයි. මාර්ගය ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. මෙන්න මේ වගේ අසාමාන්‍ය දහමක් ඉතාම සැහැල්ලුවට ඉතාම සරල ක්‍රමයකට මේ ලෝකයේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට පහත් මාත්‍රකමකින් පෙන්වන්න උත්සාහ කරාට එතන එවැනි ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ. ධර්මයද අපි ආයතින් සද්ධර්මෝ පරම දුර්ලභෝ කියලානේ. බලන් කොට ශ්‍රව්‍ය මාධ්‍ය ගොඩාක් තියෙනවා, දෘශ්‍ය මාධ්‍ය ගොඩාක් තියෙනවා, ශ්‍රව්‍ය දෘශ්‍ය විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය මාධ්‍ය කොච්චර තියෙනවද? අද ධර්මයේ ඇහෙන හෝරාවල් දෙකක් මේ 24 පැයේම දහම ඇහෙනවා. ඉතින් බඩුව ගැනීමට තියෙන සද්ධර්මයේ දුර්ලභ නෑ වගේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දුර්ලභයි කියලා දැන් වර්තමානයේදී ඉතා සුලභ දෙයක් වගේ වෙනවා. නමුත් ඉතින් මේක මාර්ගයක් ඉක්මතු කරනවට වඩා කියන්නේ එතර වෙන මාර්ගය කියලා නතර වෙන විදිහට වෙන විස්තරම තියෙන්නේ. ඉතින් මේ බලනකොට එතර වෙන දහමක් කියන එකක් එන්නේ බොහොම කලාතුරකින් නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටහා ගන්න අවශ්‍ය ප්‍රධානතම කාරණාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටහා ගන්න අවශ්‍ය ප්‍රධානතම කාරණාව විචක්ෂණ ශීලයේ හැකියාව. ප්‍රධානතම කාරණාව ඒක. ඒ විචක්ෂණ ශීලයේ හැකියාවෙන් යුක්තව ජීවිතය ගත කරනකොට එයාගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා. ඇති වෙනවා ලෝකයේ තුල ජීවිතය ගත කරද්දී ඉතාම සුන්දර ජීවිතයක් ගත කරන්න. මොකද හේතුව ලෝකයේ ගෝචර වන සියලුම දේවල් එකක් දෙකක් මේ සියලුම දේවල් ලැබෙන හැම දෙයක්ම ඒකේ පැනපදියන් ගිලා වින්දනයක් ලබන ස්වභාවය සත්‍ය නොවන බව, ඒ වින්දනයක් ලබන ස්වභාවය ස්ථිර නොවන බව වටහා ගත්ත තැනදී ඒක හා එකතු වී ඉන්න කැමති නැහැ. ලෝකයේ පැවැත්ම පිණිස පවතින උපකාර පිණිස යම් යම් දේවල් කරන්න පුළුවන්. හැබැයි ධර්මයේ පිළිබඳව වැටහීමක් බලනකොට ලෝකයේ තියෙන සෑම දෙයක්ම පවත්වන්නට පුළුවන් දේවල් නෙවෙයි. ලබා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ලැබ ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මෙන්න මේ දර්ශනය ඇති වුණාට පස්සේ ඒ ජීවිත ඒ දර්ශනයත් එක්ක එයාගේ ජීවිතය හරි සුන්දරයි. බලන්න දැන් ඔබ මම අපි කවුරු අපේ ස්වභාවය මොකද කියන්නේ? අපි මිනිස්යෙකුගේ ස්වභාවය සුඛකාමී අපි කවුරුත් කැමති. කවුද අකමැති සුවසේ ජීවත් වෙන්නේ සුන්දර ජීවිතයකට? හැබැයි ලෝකයේ තුල සුන්දර ජීවත් වෙන උත්සුක වුණාට ඒ ලෝකයේ තියෙන කිසිම දෙයක් එක පොරබදල අල්ලගන්න සාහුරු කරගන්න නැගගන්න පුළුවන්කම නෑ. නමුත් ඔන්න සුන්දර ජීවිතයන් ගත කරන්න නම්, සමනීය ජීවිතයන් ගත කරන්න නම්, පිවිතුරු ලස්සන ජීවිතයක් ගත කරන්න නම්, සුවදායක උපශාන්තවත් වූ ජීවිතයක් ගත කරන්න නම්, සැහැල්ලු ජීවිතයක්, සමාන්තරික ජීවිතයක්, ඒ වගේම මුතු මුලක් කවුමිතිරි ජීවිතයක් ගත කරන්න නම් ඔන්න අපිට කියලා දෙනවා එක තමයි. හිතන්න පුළුවන් හැකියාවෙන් යුක්ත කෙනෙකුට ලෝකයේ තියෙන දේවල් එකතු කරන්න බෑ. ඒවයි භාග්‍යතුන් වහන්සේගේ ජීවිත දර්ශනයත් එක්ක භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන දර්ශනය තුනට පස්සේ ඒ දර්ශනය යුක්ත වෙච්ච කෙනාට ජීවිතේ ඇලෙන්න හෝ ගැටෙන්න කාරණා නැහැ. ඇලෙනකොට කොහේද ජීවිතේ සුන්දරත්වය? ගැටෙනකොට කොහේද ජීවිතේ සුන්දරත්වය? මුලාවෙන් මුලාවට ඉවත වෙලිලා ඉන්නකොට කොහේද ජීවිතේ සුන්දරත්වය? හැබැයි එහෙම නැතුව දර්ශනයකින් යුක්ත වුණාට පස්සේ ලස්සනට ජීවිතේ දකින්න පුළුවන් කමක් ලැබුණාට පස්සේ එයාට හිත් කරදර නැහැ, හිත් පීඩා නැහැ. එයා බාහිරින් බාහිර කෙනෙක් මත යැපෙන්නේ නැහැ. බාහිර කෙනෙක්ගේ කැමති අකමැතිකම් එක්ක එයාගේ ජීවිතේ සතුට පලා යන විදිහට වැඩ කටයුතු කරන්නේ නැහැ. බාහිර දේවල් එක්ක ඒ බාහිර දේවල් වලට තීරණය කරන්න දෙන්නේ නැහැ ආධ්‍යාත්මික ශාන්තිය, ආධ්‍යාත්මික සුවය. ඒ වගේම බාහිර තැනක් එක්ක බාහිරකට මට යැපෙන ජීවිතයක් නෙවෙයි. තව කෙනෙක්, තව දෙයක්, තව තැනක් මොකක් හරි හැඟීමක් එක්ක ඒ මට යැපෙන, ඒ මට මේ ඒ මත මේ ගත කරන ජීවිතයක් නෙවෙයි. දර්ශනය යුක්ත වෙනකොට එයාට තියෙන්නේ සුන්දර ඇතුළට නැමිච්ච ආධ්‍යාත්මික සුවයක්. දර්ශනයක යුක්තයි ආනේ ජීවිතය සුන්දරයි. එවැනි ජීවිත ගත කරන ගිහියත්තොත් ඉතාම සුන්දර ජීවිතය ගත කරන. දැන් මෙතන අපේ මේ සාකච්ඡාවේ ගොඩාක් කෙනෙක් ගිහි අයනේ. ඉතින් එහෙම ජීවිත ගත කරන දර්ශනයකින්ද මුකින් යුක්ත ගිහි ජීවිත ගත කරන ගොඩාක් අය පැවිදියක්වත් ඉතාම සුන්දර ජීවිත ගත කරනවා. එතකොට ඒ සඳහා එයාගේ ඔන්න දැන් ඔයිස් එයාට කරන දේවල් ටිකකුත් තියෙනවා. මොනවද? එයාගේ ජීවිතේ සිහියක් පවත්වන නිරතුරු හුරු වෙනවා. ඔන්න මතක තියාගන්න ඕන එක කරුණක් කිව්වා. ඔන්න ජීවිතයේ දර්ශනයකින් යුක්ත වෙච්ච කෙනා එයාගේ ජීවිතේ නිකන් නිෂ්කාරණේ අය ඇලෙන්න, ගැටෙන්න, මුලාවෙන්න, බාහිර කෙනෙක්, බාහිර දෙයක්, බාහිර තැනක් මත රඳන්න එයා යන්නේ නැහැ. යන්නේ නැහැ කියන එකෙන් අදහස් කරේ ඒකට ඉඩකඩ හැදෙන්නේ නැහැ. මොකද එයාගේ ආධ්‍යාත්මික ජීවිතයට, දර්ශනීය යුක්ත ජීවිතයට හිත නැමිලා. එයා මොකද කරන්නේ? ජීවිතේ සිහියක් පවත්වන නිරන්තරයෙන් උරුවෙන්. ඔන්න එක කාරණයක් කියුවා. ඒ වගේම යහපත් කායික, වාචසික, මානසික ක්‍රියා කරන්න. මොනද කරුණු දෙකක්? මොකද එයා නිරන්තරයේ ජීවිතයේ සිහියක් පවත්වන්න හුරු වෙනවා. ඒ වගේම යහපත් කායික, කයින් කරන දේවල් හොඳයි. යහපත් වාචසික, වචනයෙන් කතා කරන දේවල් හොඳයි. ඒ විතරක් නෙවෙයි, ඒවා බාහිරට ප්‍රකාශනය වෙන දේවල්. මානසික ක්‍රියා, එයාගේ ඇතුළාන්තයේ මානසික ක්‍රියාත් හරි හොඳයි. යහපත් කායික, වාචික, මානසික ක්‍රියා. හොඳෙන් කරුණු දෙකක්. ඒ වගේම හිත එකඟ කරගන්න උත්සාහ කරනවා. තුන්වෙනි කාරණේ නිතරම සිහියක් පුරු කරනවා කිව්වා. යහපත් කායික, වාචික, මානසික ක්‍රියා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම හිත එකඟ කරගන්න උත්සාහ කරනවා. ඒක අරමුණු කරගන්න. හතර, ඒ වගේම තමයි අල්පේච්ච, අල්පෙච්ච ටිකක් කැමති කියන එක. අල්පේච්ච කියලා කියනකොට මේ මුකුත් නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. ඒකට අල්පේච්ච කියන එකට අර්ථකථන කලින් දේශනවල ස්වාමීන් වහන්සේ කරලා තියෙනවා. සන්තුට්ටි, සතුටු වන, ඒ වගේ පවිවේක. පවිවේක කියන්නේ කයින් විවේක ගැනෙනවා, ඒ වගේම චිතින් ආයු රූපකාසේන, චිත්ත රූපකාසේන, හිතින් විවේක ගන්නවා. මෙන්න මේ කියන මෙන්න මේ කාරණාවලට හිත නැවෙනවා. අන්න දැන් මෙහෙම නැවෙන්න කාටද අමුපින් නවන්නවද? නැවෙනවද? නැවෙනවනේ. කවුද? දර්ශනීය යුක්ත කෙනා. දර්ශනීය යුක්ත කෙනා හිත නැවෙනවා. එතකොට ඒවට හිත නැවුණු තැනදී ඒ කරුණු එක එයාට පුළුවන් අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය තුල යථාර්ථවාදී ප්‍රතිපදාව ප්‍රායෝගිකව පුරුදු කරන්න. ඒ පුරුදු කිරීම කියන කාරණාවට ඒක ගොඩාක් උපකාරයක් වෙනවා. මොන මේ දැන් මේ බණ අහන, සාකච්ඡා කරන මේ හැමෝම දෙනා මේ දැන් ධර්මයට ගොඩක් ආධුනික අය නෙවෙයි. යම් කියන්නේ දැන් කාලාන්තර ඇතිවෙච්ච බණ අහන අය නෙමෙයි. මේ බණ අහන අයට ස්වාමීන් වහන්සේ යෝජනා කරන දර්ශනය අපි පූර්ණ වශයෙන් දර්ශනය තියෙනවා කියන එක පොඩ්ඩක් අමතක කරමු. නමුත් ධර්මීය අහලා සාකච්ඡා කරන විමසන අපිට දැනට හැදිච්ච තියෙනවනේ කෝණයක් නේ. අන්නේ හැදිච්ච කෝණයක් ඒක කාටරි ඒක කෙනකෙනාගේ හැකියාව අනුව තියුරයි නේ. ඔන්න දැනට දර්ශන කෝණයක් හැදුනට විතරක්ම මදි මදි ඒක භාවිතයට යන්නවා. දැක්මක් මොකද්ද වෙන්න ඕන? භාවිතයක් වෙන්න ඕනනේ. දැන් ඔන්න මම ඒ කියපු ඡේදෙ මම ආපහු කියන ඒ දැක්මෙන් යුක්ත කෝණය ප්‍රායෝගික වෙන්න නම් අපි හිතමු, මම වෙන දැක් ගන්න උපමාවක් ගන්නම්කො. අපි හිතමු කොහේ හරි ගමනක් යන කලින් අපි අර ෆෝන් එකේ ඇප් එක දාගන්න ඕනේ. මැප් එක තියෙන සිටියම තියෙන. හැබැයි ඒක දාගත්තට වැඩක් නැහැ, යන්න ඕන ප්‍රායෝගික භාවිත වෙන්න. එතකොට මේ ගමන ගිහිලා හමාර වෙන්නේ යන්නේ පාර හරියටම නිශ්චය කරගත්තට විතරක් මදි. මොකද වෙන්නේ? යන්නත් ඕනනේ. බඩගින්න නිවෙන්න නම් ප්‍රණීත මිහිරි සුරස භෝජනයක් අදාගත්ත, කියන්නේ පිළියෙල කරගත්තට විතරක් මදි. ඒක අනුභව කරන්නත් ඕන. අනුභව කළොත් තමයි කුසගින්න නිවෙන්නේ. අන්න ඒ වගේ සාමිනාට යෝජනා කරනවා මේ මොකද්ද ජීවිතයේ සිහියක් පවත්වන්නට හිරුයි. අන්න දැන් අපිට සාමිනාසේ අවවාද කරන මොකද්ද? හරි, දර්ශන කෝණය පිරිසිදු කරගන්න ඕනේ ටික ටික කෙනකෙනාගේ මට්ටමට. අන්න අතර ජීවිතයේ සිහියක් පැවැත්ම පවත්වන්න හුරු වෙන්න කියන ඒ විතරක් මේ යහපත් කායික වාචසික මානසික ක්‍රියාවල වලට හුරු වෙන්න කියනවා. ඒ විතරක් නෙවෙයි හිත එකඟ කරගන්න උත්සාහ කරන්න කියනවා. අල්පේච්ඡ සන්තුට්ටි පවිවේක කියන කාරණා යොදාගන්න. අන්න ජීවිතයේ සිහියක් පවත්වන නිරන්තරයෙන් හුරු වෙනවා. ඒ වගේම යහපත් කායික වාචික මානසික ක්‍රියා කරන්න, ඒ වගේම හිත එකඟ කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අල්පේච්ඡ සන්තුට්ටි පවිවේක කියන මෙන්න මේ කාරණාවලට හිත නැවෙනවා. එතකොට ඒවට හිත නැවුණු තැනදී ඒ කරුණු එක්ක එයාට පුළුවන්, අන්න එයාට පුළුවන් මොකක් කරන්නද? හොඳ අවධාරණයක් බලන්න. අර බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මය තුළ යථාර්ථවාදී ප්‍රතිපදාව ප්‍රායෝගිකව පුරුදු කරන්නකො. අන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වපු යථාර්ථවාදී ප්‍රතිපදාව ප්‍රායෝගිකව පුරුදු කරන්න. එහෙනම් අපිට වෙනවා මොකද්ද? පොඩ්ඩක් පරයන්කේකට ගිහිල්ලා වාඩි වෙන්න සිද්ධ වෙනවානේ. ටික වෙලාවක් වින් කරගන්න වෙනවා සක්මුණකටනේ. දෛනික ක්‍රියා කරද්දී අපිට ඒ කටයුතු සිහියෙන් කියන්නේ විචක්ෂණය කරපු හැදිච්ච කෝණයක් තියෙනවනේ දැනට. මේ දර්ශනයක් නෑ කියන්න බෑනේ. අපි මෙච්චර කාලයක් නිකම් හිටියේ නෑනේ. අන්න ඒ ටික භාවිත කරන්න අපි ප්‍රායෝගිකව පුරුදු කරන්න යොමු වෙනවා. ඒ පුරුදු කිරීම කියන කාරණාවට ඒක ගොඩාක් උපකාර වෙනවා කියලා ඔන්න ටික කියනවා. හරි, වැදගත් කාරණා ටිකක් ඒටි ඒක හිතට ගන්න කවුරුත් දිනා. හරි, පින්වතුන්ට ඒ ඡේදයක් අවසාන වෙනකොට ප්‍රශ්න ඇති වුණොත් කතා කරමු. ඊට පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. ඊළඟ ඡේදෙදී අපි බලමු. ඒ යාට දැන් දැන් කියපු කාරණා ටික
පොඩි
ගොඩක්
ප්‍රශ්නක් තියෙනවා.
හොඳයි අම්මා අහන්න.
ඇහෙනවද? දන්නේ නැහැ. මගේ සිග්නල් ප්‍රශ්නක් තියෙනවා. ස්වාමීන්
ඇහෙනවා
ඇහෙනවද?
ඇහෙනවා, හොඳට ඇහෙනවා, පැහැදිලිව ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ, මේ අර අපේ ජීවිතය සුන්දර වෙනවා කියලා කියන්නේ ධර්මානුකූලව මොකක්ද ඒ කියන්නේ?
අන්න හරි අම්මා. අපි මේ අපි නිතරමම ජීවිතේ බාහිර කාරණාත් එක්කනේ අපි ජීවත් වෙන්නේ. එක්කෝ අපි අතීත කාරණාව ගැන හිත හිතා ඉන්නවා, මේ වෙච්ච දේවල්, කරපු දේවල්, කියපු දේවල්, හිතපු දේවල්, අතීතයේ වෙච්ච දේවල් එක අපි නිතරම යනවා ඒවත් එක්ක. එහෙම නැත්නම් මේ කරන්න තියෙන දේවල්, කියන්න හිතන්න තියෙන දේවල්, අනාගත කාරණා එක්කත් යනවා. එහෙම නැත්නම් නිතරම මං හිත හිතා ඉන්නේ තව කෙනෙක් ගැන, කියන්නේ කව කෙනෙක් හරි පිරිසක් ගැන හිත හිතා ඉන්නවානේ. ඒ වගේ දේවල් ගැන, තැන් ගැන, එහෙම අපි ඒ කියන්නේ සරලව ගත්තොත් අපි ඇතුළට නැමිලා නෑ, එළියට නැමිලා තියෙනවා. එළියට ගියා කියන්නේම මොකද්ද? මේ පියාගේ ගෝචරේද මාර්යාගේ ගෝචරේද?
මාරයන්ට ගෝචර.
ඔව්, මාර්යාගේ ගෝචරනේ, පෙට්ටිකේ විශේෂ නෙවෙයි. පියාගේ ඇසුරේ, තාත්තගේ ඇසුරේ, මේ කියන්නේ ඇතුළට යමු වෙලා නෙවෙයි, මාර්යාගේ විශේෂ. එතකොට ඒ දේවල් අපි හිතමු එළියේ තියෙන දේවල්, පරිබාහිර දේවල් හොඳයි නම් දැන් හිත මගේ හොඳයි නම් ඒ හොඳ දේ ලබා ගන්න ලොකු වෙහසක්. ඒ හොඳ දේ අරගන්න, තහවුරු කරගන්න ලොකු වෙහසක්. තහවුරු කරගත්තට ඒවා වෙනස් වෙනවා, ආයිදු. එතකොට ඒව නැති වෙනවා, ආයිදු. සමහර වෙලාවට ඒ බාහිර හොඳ දේවල් තියෙද්දි මට ඒ දේවල් භුක්ති විඳ ගන්න බැරි වෙනවා. අනේ ආයිදු, බාහිර නරක දේවල් කොහොමත් නරකයි, කොහොමත් පීඩයි, කොහොමත් හිත් කරදර, හරි අමාරුයි. අනේ බාහිරට යොමු වුණාට පස්සේ සුන්දර නෑ ඒ කියන්නේ. හැබැයි මේ ඇතුළාන්ත ගවේෂණයකට දැක්මකින් යුක්ත වුණාට පස්සේ එයාට හොඳයි කියලා අල්ලගෙන දුක් විඳින්න නැති වෙනකොට, නරක දේ ලැබෙනකොට, හොඳ දේ අහිමි වෙද්දි, නරක දේ ලැබෙද්දි ජීවිතේ අසුන්දරකමක්මයි මතුවේ. ඒ අසුන්දරකම එන්නේ නැහැ ඇත්තටම මේ ඒ කියන්නේ සත්‍ය ඇත්ත ගවේෂණය කරගන්නකොට මොකක්ද අල්ලගන්න. අල්ලගත්තොත් නේ දුක. ඉතින් එයා හිතන රටාවට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇහෙනකොට එයාට අල්ලා ගන්න හරි අත අල්ලගෙන නැති වෙන දුක් වෙනවත්, අත අතහැරෙනකොට නැති වෙන දුක් විඳිනවත් කාරණයක් නැහැ. එයාගේ ඇතුළාන්ත සුන්දරත්වය මත වෙනවා අම්මා.
හොඳටම තේරුණා සායනාස, දේවෙන් කුසල්ලත්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ, පවිවේක කියන කාරණාව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. මගේ අදහස කිව්වට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ?
කමන්නේ.
දැනට තේරෙන විදිහට අපි අර ආයතන ඔස්සේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනින් මොකක් හරි අරමුණක් දැක්කහම රූපයක් ශබ්දයක් මොකක් හරි එකක් එක්කලා අපි අර ඇදිලා යන ස්වභාවයක් තියෙනවා. එක්ක කැමති වෙනවා, එක්ක අකමැති වෙනවා. අබයි මේක අර හැදිච්ච කෝණයකින් හරියට විමසීමෙන් ඒ හරහා දැක්කොත් අපි ඒකට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. ඒ හරහා අපිට ලැබෙනවානේ අර ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති ස්වභාවයක්, යමක් කියලා අල්ලගන්නේ නැති ස්වභාවයක්. සයින්නස මං හිතන් ඉන්නේ සිතින් විවේක ගන්නවා කියන එක. ඒකට සවින්නාසි චුට්ටක් ඒකෙත් අඩුපාඩු කියලා දීලා වැරදි නම් ඒක නිවැරදි කරන්න කියලා ඉලස්සන සවින්නාස. තෙරුවන් සරණයි.
අමිනිනාසිගේ අදහස ගොඩක් ලස්සනයි. මේ අර විවේක ගන්න කියලා කියනවනේ. දැන් දසකත් දසකතාවලින් පවිවේක විවේකය ගැන කතා කරනවා. පොඩ්ඩක් අර සූත්‍ර දේශනාවකින් පොඩ්ඩක් වෙන ගමන් ඔව් මෙහෙනම් නැති මතක් කළා වගේම අවිවේකය කියලා කියනකොට කායික වශයෙන් අපිට මේ විවේකය කියන මේ කාරණය අපිට අවශ්‍ය වෙනවා. එතකොට මේ අර හිතෙනුත් අපි අවිවේක කියනකොට අර්ථය ගොඩාක් මේ සූත්‍ර දේශනාවල කාරණා ගොඩාක් තියෙනවා. සමර්ථන අවිවේකයේ පුබ්බංගම කියලා විවේකයේ පූර්වාංගම වෙනවා කියලා කතා කරනවා. අවිවේක කියන වචනේ වෙනම කියන්නේ කතා බහ කරන තරම් ඇත්තටම මේ අවශ්‍ය කාරණය කායිකව හිතන ගතියත් එක්ක මේ හිතන ගතියකුත් එක්ක අර ඇලෙන ගැටෙන කාරණා නැති වෙනකොට එතකොට හිතට විවේකයක් තියෙනවා. නැත්නම් අරව ඔස්සේ දිගට ඒවත් එක්කම ඉන්නේ. එහෙමත් කාරණයක් වෙන විවේක කියන්නේ මේ කාය රූපකාසීනක චිත්ත රූපකාසීන කියලා කාරණා දෙකක් තියෙනවා. කයින් විවේක ගැනෙනවා, සිතින් විවේක ගැනෙනවා. කාය රූපකාසීන කියන්නේ වැඩි වැඩෙන්ති විවේක සෙනසුන් වජනය කරන්න කියනවානේ. කාටද? සද්ධානුසාරී, ධම්මානුසාරී, සද්ධා විමුක්ත, ditthිප්පත්ත, කායසක්ඛී කියන උතුමන් 5 දෙනෙක් ඉන්නවනේ. රහතන් වහන්සේලා නෙවෙයි, වෙයි ඔක්කොම ආර්යයන් වහන්සේලා. හැබැයි උන්වහන්සේලාට කියනවා විවේක සෙනසුන් වජනය කරන්න. ඊට පස්සේ මොනවද ගුරුවරයෙක් ඇසුරු කරන්න. ඒත් එක්කම ඉන්ද්‍රිය සමතාවය, සද්ධා විරිය ප්‍රථම අධිපත්‍ය ඉන්ද්‍රිය සමතාවය ඇති කරගන්න කියලා කියනවානේ. එතකොට අර විවේක සෙනසුන් වජනය කරන්න කියලා කියනවා වැඩ වැඩි නැති. يعني විවේකී කෙනකින් කියන්නේ අවශ්‍ය අපේ ජීවිතයේ තියෙනවානේ අත්‍යවශ්‍යතාව, අවශ්‍යතාව තියෙනවා. ඒ වගේම අතිරේක අවශ්‍යතාව තියෙනවා, අනවශ්‍යතාව තියෙනවා. සාමාන්‍ය අත්‍යවශ්‍යතා කාරණා ටිකක් තියෙනවා අපිට නම් යන්නේ පිණ්ඩපාත අචීවර, පිණ්ඩපාත සේනාසන, ගිලාන ප්‍රත්‍ය, ඒ වගේ කාරණා. ඊටසේ තියෙනවා අපේ දෛනික පරිහරණයට අවශ්‍ය කාරණා. ඕන ඔය අතරේ අතිරේක දේවල් අපි ගොඩාක් දුරට අනවශ්‍යතා සහ අතිරේක අවශ්‍යතා කියන දේවල් ටික එක්කාසු කරගන්න ගියාට පස්සේ මේ අනවශ්‍ය කරදර ගොඩක්. අර විශාඛාවක් තියෙන 100ක් දේවල් තියෙනකොට 100ක් දුක්, 90ක් තියෙනකොට 90ක් දුක්, 10ක් මං තියෙන නම් දුක් 10ක්, එකක් කාරණේ තියෙනම එක දුකක්. ඉතින් මේ වගේ අනවශ්‍යතා සහ අතිරේක අවශ්‍යතා වලට ප්‍රමුඛතාවය දෙන්නේ නැතුව අත්‍යවශ්‍යතා සහ අවශ්‍යතා ටික. ඉතින් ඒක අර සුන්දර පැවිදි ජීවිතයක තියෙන කාරණා කිසි කෙනෙක් උනත් එහෙමයි. ඉතින් ඒ වගේම අර අපි විවේක සෙනසුන් පරිබාහිර වැඩ කටයුතු අඩු, විවේක සෙනසුන් අපේ ආධ්‍යාත්මික කටයුතු අවශ්‍ය තැන. ඊට පස්සේ මෙහෙණින් වහන්සේ අර්ථ ගැන්වුවා ගොඩක් ලස්සනයි. කායික විවේකය කියන හැරුණකොට මානසික විවේකය. අන්න මගේ හිත එළියට ගියපු ගමම කම්මලක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ වැඩ ගොඩාක් වැඩි දැන් මේ කියන්නේ අර සීක පරිහානීය ධර්ම හැටියට කියනෝනේ කම්මා රාමස. වැඩ ගොඩ වැඩ කම්මා රාමත කියන්නේ වැඩ කරන්නමයි කැමති. ඉතින් වැඩ කරන්න ගියාට පස්සේ ඕන දැන් මොකක් හරි වැඩ කරන්න ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? මේක ඉතින් තනියෙන් කරගන්න බෑනේ, කාට හරි ඉතින් කියන්න වෙනවා. ඔන්න බස්සාරාමතා කියලා කියන්නේ කතාව වැඩි වෙනවා. ඉතින් මේ කතාවත් තියෙනවා. ඉතින් එකක් පැටලෙනවා කියන්නේ ඒකත් එක ඒකට එක තව එකක්, ඒකත් එක තව එකක්, ඒකට තවත් එකක්. ඔන්න ඉතින් පිරිස එනවා, එකතු වෙනවා අන්න ඝන සංගණිකා රාමතා. ඝනි කියන්නේ පිරිසත් එක්ක ඇසුරු කරන්න වෙනවා. කර්මාන්ත කරනකොට ඊට පස්සේ කර්මාන්තත් එක්ක වෙන නවකම්ම විචාරණතා. ඒකත් එක්ක වැඳෙන අනිත් වැඩ ටික අලුත් අලුත් දේවලුත්. මේකට තව අංගයක්, තව අංගයක් නවකම්ම විචාරණතා කියන්නේ අලුත් දේවල්, අලුත් දේවල් හොය හොය කරන්න. ඉතින් ඔන්න එතකොට මොකද වෙන්නේ? හරි අමාරුයි, වෙහෙසයි, අපහසුයි. නිද්දාරාමතා, නින්දට යට වෙනවා. ඉතින් ඔය වගේ දැන් සීක පරිහානීය ධර්ම හැටියට හික්මෙද්දි හික්මන පරිහානීය ධර්මේ හැටියට පෙන්නලා තියෙනවානේ. ඔලතර පරිබාහිර කාරණාත් එක්ක ගියපු ගමම්ම අපිට ඒ ආපදාව තියෙනවා. මං කියන්නේ මූලික අවශ්‍යතා සම්පාදනය කරගන්න එපා කියන කාරණේ නෙමෙයි. එතකොට කායික වශයෙන් විවේක ගන්නකොට පවිවේකය කියලා කියනකොට අර අපේ හිතේ පරිබාහිර දේවල් එක මේ හිතේ හිතේ කතා කරන ගතිය. එතකොට වැඩ ගොඩයිනේ හිතේ විවේක ගැන අපේ ආධ්‍යාත්මික අරමුණට විවේක ගැන්විලා නැහැ. හරි. දැන් ඊටත් එහා ගිහිල්ලා පවිවේක කතා කියලා විවේකය කියන දේ අපි කියන්නේ අර කියන්නේ විවේක නිස්සිතං විරාග නිස්සිතං ඔසත් පරිණාමී එහෙමත් කතා කරනවා. අන විවේක නිස්සිතං කියන තැන අපේ මෑණියනි නියම අර්ථයේ ඉන්නේ. විවේක නිස්සිතං කියලා කියන්නේ ඈතරවීමම තමයි. අන ඈතරවීම ඇසුරු කරගත්ත කතාව. එතකොට අපේ කායික විවේකය, ඒ වගේම මානසික විවේකය ඊටත් එහා තීව්‍ර දැමෙන්නදී කියන්නේ අල්පේච්ච පවිවේක කියන එකෙන් ගොඩාක් දුරට විවේක නිස්සිතං විරාග නිස්සිතං සංග පරිණාම කියන වචනත් එක්ක විවේක නිස්සිතං කියලා කියන්නේම මාර්ගයක් එක්ක ඈතර වීමක් එක්කයි එතෙන්දි විවේකයේ කියන වචනේ කතා කරන්නේ. වෙනින්නාට අර්ථ ගන්න කාරණේ ලස්සනයි. ඒකට මම ටිකක් එක කරා.
සාදු සාදු සන්නස්සේ බොහෝමින් සන්නස්සේ තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ඊළඟ ඡේදයක් කියන්නම්කෝ. මොකද්ද බුදුරජාණන් වහන්සේ කවුරු හරි ප්‍රශ්නයක් අහන්න ඇදුවත් දන්නේ නැහැ නේ? හරි.
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ ඒ අවිවේකතා අවස්ථාව නිකන් මට හැඟුණු විදිහට කායික සහ මානසික විවේකයේ කියනකොට භාවනා යෝගී අවස්ථාවක් ගන්න බැයිද? දෙකම විවේක කායික සමානසික විවේක එතන ඇති වෙනවනේ සවනස්.
ඔව් ගන්න පුළුවන් අම්මා. ඒ කියන්නේ විවේක කියන්නේ භාවනා යෝගී අවස්ථාවක් කියන්නේම මාර්ගයට යොමු වෙන අවශ්‍ය පරිසරයේ සකස් වීමම තමයි. ඒක හොඳයි, ඒ අදහස හොඳයි අම්මා. එතකොට කොහොමද විවේකයිනේ දැන් බලන්නකෝ. දැන් අපි පරියන්කේක වාඩි වෙනවනේ නේද?
ඒ
කියන්නේ හැමෝම එහෙම වෙන්න ඕන කියන එක නෙමෙයි. ඉතින් කකුල් දෙක එක තැනකින් තියන්නේ අපේ ජීවිතයේ ස්වභාවය මොකද? ඇවිද්දවන ගතියනේ.
හරි.
දෙද කිදර ඉඳෙන්දී හාට ඇවිදිනවා. අපි ඔය අර්ධ පරයන්කේ හරි බද්ධ පරයන්කේ හරි මොකක් හරි කරලා කකුල් දෙක එක තැනක තියනවා කියන්නේ ඇවිදෙදී එක නැවැත්තුවා කියන අර්ථය. ඉතින් අත් දෙක අපි එක විදිහකට තියාගන්න කියනවනේ. ඒකින් අදහස් කරන මොකද? අපිට හුරු මොකද්ද? වැඩ අත් දෙක
සැලවි.
නේ වැඩ කරන එකනේ නිතර අත් තියන්නේ අත් වැඩ. අතින් කරන දේවල් වැඩි. ඉතින් ඇවිද්දවන එකත් එක තැනකට නතර කරා, කකුල් එක තැනක තියලා මොකක් හරි ඉරියව්වක අත් එක තැනක තියනකොට අපේ අත් හුරුම වැඩට එක එක දේවල් කරා. ඒක නතර කරා, ආයක විශ්‍රාම ගන්නවා. හරි. ඊළඟට මේ ඉතින් ගින්දර කවදාවත් කියනවද? දරදයක් ගින්දර එපා. දා කොච්චර දරදයක් එපා කියන්නේමනේ. කොච්චර දරදාවත් ඉන්න නම් නෑ සෑහිමිට. එපා මහා මොඩ කොච්චර වතුර ගලාගෙන ගියත් එපා කියන්නේ නෑ වගේ. මේ ඇස් දෙකට කොච්චර රූප පෙන්වුවත්, කොච්චර රූප වැළුවත්
ඇති
කියලා නම් කියන්නේ නෑනේ. ඊට පස්සේ කියන ඇස් දෙකත් වහගන්න කියන. ඇයි? බලලා ඉවරයක් නෑනේ. කකුල් ගැට කකුල් ඇවිද්ද ඇති ඔය ඇවිද්ද ඇති වැඩ කරා ඇති ඔය මෙදුව ඔන්න දැන් හිතට හිත හරවන්න පුළුවන් තමන්ගේ පැත්තට නේ ඇතුළට ඊටමද ඇතුළට හරවන්න ලේසි ඉතින් කොහොම නමුත් ඉතින් කාය විවේකය ඊට පස්සේ මානසික විවේකය වගේම හැබෑම විවේකය පිණිස ඔය බාහිර පරිසරය දර්ශනයක යුක්ත දැන් මෙතන කියන්නේ දර්ශනයක යුක්ත කෙනා කියන්නේ සත්‍යයෙන් යුක්ත කෙනාට කෘත්‍ය හැටියට තමයි මේ ටික පෙන්වන්නේ කරන්න තියෙන දේවල් පැහැදිලි නේද මොයි
එහෙමයි සයනා සාරි ලස්සන්ට පැහැදිලි කළ දුන්න තෙරුවන් සරණයි
මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාර්ථවාදී දහම හොඳ අවධානයක් තියන්න මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාර්ථවාදී දහම ගම්භීර දහම අතක්කවචර දහම අන් අයට ලෝකයාට සැසඳිය නොහැකි දහම තර්කයට ගෝචර නොවන දහම ඒ ධර්මයේ තමයි සක්කාය නිරෝධවන සුඛියත්වයේ ඉක්මවන ප්‍රතිපදාව අර්ථාන්විත වීම නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාර්ථවාදී දහම මොකද්ද? ගම්භීර අතක්කවචර දහම. අන්‍යයන්ට සැසඳිය නොහැකි දහම මොකද්ද? තර්කයට ගෝචර නොවන දහම මොකද්ද? සක්කාය නිරෝධවන ප්‍රතිඥාත්වය. සමන්ද කියලා ආවේනිකත්වය ඉක්මවන දහම. ඒ වගේ ප්‍රතිපදාවක් අර්ථාන්විත වීම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. මොන සිංහතනේ මේ ඔන්න ඊළඟට කියන පිටනන් හොඳ අවධානය කියලා අවධානය කියන්නේ හොඳට අවධානය කියන්නේ හොඳට අවධානය කියා ගන්න. එතකොට සක්කාය නිරෝධවන ප්‍රතිපදාවක් අර්ථාන්විත වෙන්නේ ලෝකයේ යෙදුණු සක්කායක් එක්ක. දැන් මම නම් මේක මේ විශේෂ කරලා උද්දුත කරලා අරගෙන. එතකොට සක්කාය නිරෝධවන ප්‍රතිපදාව සත්‍යානිත වෙන්නේ ලෝකයේදී සක්කායක් එතකොට සක්කාය නිරෝධයක් අත්‍යානිත වෙන්නේ නම් ඒක හොයන්න යන්නේ මොකක් එකද ලෝකයේදී සක්කායක් එක්ක සක්කාය කියන්නේ සුඛීය තත්වයක් එක්ක සක්කායක් යෙදුනේ නැත්නම් සක්කාය නිරෝධයක් කියන කාරණාවක් කතා කරන්න ඕන නෑනේ සක්කායක් යෙදුනොත් නෙමෙයි සක්කාය නිරෝධ මට ලෙඩක් හැදුනොත් නී තනිප මේ කරගන්න ඕනේ වැඩි තියෙන ලෙඩක් ලෙඩ තියෙනවා ලෙඩ හැදුන වගේ දැන නැත්නම් නිකන් මියදෙන එක නිකන් ස්ථාර වී මැරෙන එක හරි අපරාධයක් නේ හරි දුරු කරන්න නම් සක්කායක් ප්‍රකට වෙන්න ඕනනේ සක්කායක් යෙදෙනකොට ඒ සක්කාය කියන්නේ එහෙම නැත්නම් සොකීයත්වයක් කියන කාරණාව යථාර්ථවාදී බවින් යුක්ත වෙනකොට අන සොකීයත්වයේ බොරුවට නෙවෙයි සොකීයත්වය කියන දේ ඉස්මතු කරගන්නම ඕන ඒ කියන්නේ සොකීයත්වයේ යථාර්ථවාදී බවින් යුක්ත වෙනකොට තමයි ඒ යථාර්ථවාදී බවෙහි භාවිතයක් සිදු කරනකොට සිදු වෙන ප්‍රතිපදාව තමයි සක්කාය නිරෝධය කියන එක ඒකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය ඔන්න මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. අහන ප්‍රශ්නේ තමයි මේ අපි දැන් මේ කතා කරන පාඩමේ දේශනාවේ හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය යන කුමක්ද? මම නිකන් ඉස්කෝලේ අර ප්‍රශ්න අහුවේ අපේ ගුරුවරු ඒ දවස්වල. එහෙනම් ප්‍රශ්නයක් අහන්න. මේ දේශනාවත් මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? ඉතින් නිකන් නිකම්ම ප්‍රශ්නයක් අහුවොත් ඔන්න ඔබට මේ සටහන ඇසුරෙන් මේ දේශනාව ඇසුරෙන් ගන්න පුළුවන් එකතුර සක්කාය නිරෝධ වන ප්‍රතිපදාවක් අර්ථාන්විත වෙන්නේ ලෝකයේ යෙදුණු සක්කායක් ඔන්න සක්කායක් නිරෝධයක් කතාන්නේ සක්කායක් එක් සක්කායක් යෙදුනේ නැත්නම් සක්කාය නිරෝධයක් කියන කාරණාවක් කතා කරන්න ඕන ඕනේ නෑ සක්කායක් යෙදෙනකොට ඒ සක්කාය කියන්නේ නැත්නම් නැත්නම් සොකීයත්වයක් කියන කාරණාව මොනේ සොකීයත්වය කියන කාරණාව යථාර්ථවාදී බවින් යුක්ත වෙනකොට හොඳට අවධානය යොදාගන්න. සත්‍යත්වයේ කියන කාරණාව යථාර්ථවාදී වෙනකොට, යුක්ත වෙනකොට ඒ යථාර්ථවාදී භවෙහි භාවිතයක් සිදු කරනවා. ඔන්න කරුණු දෙකක් තියෙනවා. මොකද්ද? සත්‍යත්වයේ කියන කාරණාව යථාර්ථවාදී වෙන්නත් ඕනේ. වෙන සත්‍ය මතු කර ගන්නත් ඕනේ. ඒ යථාර්ථවාදී භවෙහි භාවිතයක් සිදු කරනකොට, භාවිතයක් සිදු කරනකොට යථාර්ථවාදී වෙන්නත් ඕන එකයි, ඒ යථාර්ථවාදී භවෙහි භාවිතයක් සිදු කරන්නත් ඕන දෙකයි. සත්‍ය මතු කරන්න ගන්නත් ඕන කෘත්‍යයකුත් තියෙනවා. සිදුවෙන ප්‍රතිපදාව තමයි සක්කාය නිරෝධය කියන්නේ. ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. දර්ශනයනි හරි වටිනවනේ. මොකද්ද? සොකීයත්වය කියන කාරණාව යථාර්ථවාදී භවෙන් යුක්ත වෙන්නත් ඕනේ. එහෙම යථාර්ථවාදී භවෙන් යුක්ත වෙනකොට ඒ යථාර්ථවාදී භවෙහි භාවිතයක් සිදු කරනවා. භාවිත බහුලීකත කරන්න ඕන. ඒ ප්‍රතිපදාව තමයි සක්කාය නිරෝධය කියන එක. එහෙම නැත්නම් ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. සක්කාය නිරෝධයන ප්‍රතිපදාව. ඒක හරි වැදගත්. හරිම උපකාරශීලී හොඳට මතු කරලා ගන්න තියෙන්නේ. ඔන්න ඊළඟට දැන් මොකද කිව්වේ? සක්කාය, දැන් සක්කාය යථාර්ථවාදී වෙන්න ඕන කිව්වා. ඒ වගේම මේ යථාර්ථවාදීත්වය භාවිත කරන්න ඕයි කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් සක්කාය යථාර්ථවාදී වෙන්න තනින් මොකද කරන්නේ? සක්කාය කියන එක දැනගන්න ඕනේ. දැන් දන්නේ එකක් කොහොමද යථාර්ථවාදී කියන්නේ? භාවිත කරන්නේ කොහොමද දන්නේ නැති එක? ඉතන සක්කාය කියන වචනේ අපි ඉස්මතු කරගන්න. ඔන්න සක්කාය කියන දේ වචනේ ඉස්මතු, ඒ කියන්නේ සක්කාය අර්ථානිත කරගන්න කලින් සක්කාය දැනගන්න ඉතින්. අර්ථානිත වෙච්ච එක භාවිත කරන්න කලින් සක්කාය දැනගන්න ඉතින්. අපි බලමු මොකද සක්කාය කියන්නේ කියලා. ඔන්න ඉස්සරහට පැහැදිලි කරනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ මෙව නිකන් කටපාඩම් කියන යන එක හොඳට අවධානය ගන්න. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න මේ කරුණු ලෝකයේ යෙදෙන සත්‍යය. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න මේ කරුණු ලෝකයේ යෙදෙන සත්‍යය. ඔන්න සත්‍යය. ඒ කියන්නේ ලෝකයක් යෙදෙන්නේ ඇසෙන් රූප දකින්න, කනෙන් ශබ්දයක් අහන, නාසයෙන් ආග්‍රහණය කරන, දිවෙන් රසය රස ලබන, කයෙන් පහස ලබන, මනසින් හිතන කොට ලෝකයක් ගොඩනැගෙනවා. එහෙම ලෝකයක් ගොඩනැගෙන කොට ඔන්න ඇහෙන් රූප බලනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ ආග්‍රහණය කරනකොට, දිවෙන් රස විඳිනකොට, අයිති පහක දැනකට සිටින් දේවල් හිතනකොට ලෝකයක් ගොඩ නැගෙනවා. එහෙම ලෝකයක් ගොඩ නැගෙනකොට, ඔන්න එහෙම ලෝකයක් ගොඩ නැගෙනකොට හොඳ අවධානය තියාගන්න. ගොඩ නැගෙනකොට මේ ඒ ජීවිතය තුළ යම් ස්වරූපයකට පොතු වෙනවා. ඔන්න අවධානය තියාගන්න. රූපයක් කියන කාරණාවකට කොටු වෙනවා. වින්දනයකට කොටු වෙනවා. හඳුනා ගැනීමකට කොටු වෙනවා. චේතනාත්මක භාවයකට කොටු වෙනවා. දැන ගැනීමකට කොටු වෙනවා. දැන් බලන්න ජීවිතය කියලා කියන්නේ මොකක්ද නෙවෙයිද කියලා. ඔන්න හැරෙන තමන්ගේ ජීවිතයත් එක්ක. ඇහෙන් රූප පෙනේ බලද්දී අහද්දී දැනෙද්දී දැනගනිද්දී ස්වරූපවලට කොටු වෙනවා. වින්දනයකට කොටු වෙනවා. හඳුනා ගැනීමකට කොටු වෙනවා. චේතනාත්මක අර හිතන ගැතියකට කොටු වෙනවා. දැනගැනීමකට කොටු වෙන. දැන් බලන්න ජීවිතය කියලා කියන්නේ මොකද නේද කියලා. එතකොට ජීවිතය කියලා කියන්නේ යම් සක්කාය. ඔන්න ජීවිතය කියලා කියන්නේ මොකද්ද? යම් සක්කාය. මම කලින් ප්‍රශ්නයක් ඇහුවේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගය මතක කියලා ඇහුවානේ. ඒ වගේ මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්න අහන සක්කාය කියන්නේ මොකද්ද මේ දේශනාවේ හැටියට? ඔන්න එතකොට උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන් නේද? ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් රූප ශබ්ද ගන්ධ රස පහ ආකාරමුණු බලද්දී ආද්දී දැනගන්නත් අපි මොකද කරන්නේ? යම් ස්වરૂපයකට කොටු වෙනවා. ඉන්දනයකට කොටු වෙනවා. හඳුනා ගැනීමකට කොටු වෙනවා. චේතනාත්මක හිතන ගැතියකට කොටු වෙනවා. දැනගැනීමකට කොටු වෙනවා. ඊට පස්සේ දැන් බලන්න ජීවිතය කියන්නේ ඔක නෙවෙයි දෙක. එතකොට ජීවිතය කියලා කියන්නේ යම් ඔන්න බලද්දී අහද්දී දැනෙද්දී දැනගනිද්දී ඔන්නෝ ස්වરૂප විඳින හඳුනාගෙන චේතනාත්මක ස්වභාවයන් දැනගෙන ඉන්න කාරණාවට කොටු වෙන එක යථාර්ථවාදී කරගෙන ඒ යථාර්ථවාදී බව භාවිත කරද්දී වැඩෙන වැඩපිළිවෙල තමයි සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. අපිට මේ උත්තරය හදාගන්න පුළුවන් නේ. මොනවාද සක්කාය කියන්නේ මොකද්ද කියලා හෙව්වා. සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකක්ද කියලා මුස්ලිම් දෙකක් කියලා. ඒකට අපිට යම් උත්තරයක් හදාගන්න පුළුවන් නේ. හැබැයි මේ කාරණාව අපි හිතාගෙන ඉන්නේ ඒකාන්තයෙන්ම එවැනි එකක් තියෙනවා කියන්නේ. කොහොමද? හොඳට අවධානය තියාගන්න. සතු පාට ඉරක් ගහගන්න තියාගන්න තරම් නැති. මොකද? අපි හිතන්නේ හැබැයි ඒ සක්කාය කියන කාරණේ වෙනෙද්දී ඇහිදි දැනෙදි දැනගෙන ඉඳි රූප වේදනා සංඥා සංකාර විඥාන කාරණා වලට කොටු වෙන ගැතියි. අපි හිතන්නේ හැබැයි මේ කාරණා අපි හිතාගෙන ඉන්නේ ඒකාන්තයෙන්ම එවැනි එකක් තියෙනවා කියලා. අපට තියෙනවා කියලා අපිට මේ සක්කාය පිළිබඳව වැටහීමක් නැති නිසා ওই සක්කාය පිළිබඳව මොකද්ද අපිට වැටහීමක් නැති නිසා එහෙන් රූපයක් පේනකොට පෙනුණු කාරණාව එක්ක සිදුවුනේ ස්වરૂපයක් විඳීමක් හඳුන ගැනීමක් චේතනාත්මක බව දැන ගැනීමක් එක්ක ලං වෙලා බැඳිලා වාසය කිරීමක් බව වටහා ගන්න නැති වෙනකොට අපිට හමු වෙනවා ලෝකයේ පෙනෙන රූපයක් තියෙන බව. පෙනෙන රූපයක් තියෙනවා. ඒ රූපය බලන්නේ කිනවා? ඔන්න වෙච්ච දේ බලන්න. ඔන්න හොඳට බලන්න අපිට වෙච්ච දේ මොකද්ද කියලා. හැබැයි මේ කාරණාව අපි හිතාගෙන ඉන්නේ ඒකාන්තයෙන්ම අර සක්කායවල තියෙනවා කියන. අපිට මේ සක්කාය පිළිබඳව වැටහීමක් නැති නිසා. මොකක් නැති නිසාද වැටහීමක් නැති නිසා එහෙන් රූපයක් පේනකොට පෙනුණු කාරණාව එක්ක සිදුවුනේ ස්වરૂපයක් විඳීමක් හඳුන ගැනීමක් චේතනාත්මක බවක් දැන ගැනීමක් එක්ක අන්න ඒකට එක ලං වෙලා බැඳීලා වාසය කිරීම. ඇයි මේ ලං වෙන්නේ බැඳෙන්නේ වාසය කරන්නේ? වැටහීමක් නැති නිසා. ඒක අමතක කරන්න එපා. වැටහීමක් නැති නිසා. ඒ වචනේ වටිනවා. වැටහීමක් නැති නිසා අර ස්වરૂප විඳීම හඳුනා ගැනීම චේතනාත්මක ස්වභාවයන් දැන ගැනීම වලට ලං වෙලා බැඳීලා වාසය කිරීමක් බව මේ ඒක වටහා ගන්න නැති වෙනකොට ඕකාර සිද්ධිය දකින්නේ නැති වෙනකොට අපිට හමු වෙනවා ලෝකයේ පෙනෙන රූපයක් තියෙන බවක්. පෙනෙන රූපයක් තියෙනවා. ඒ රූපේ බලන්නේ කින්? අන ස්වરૂප වලට නම් වෙලා බව දකින්නේ වැටහීමක් නැති නිසා අපිට රූපයක්වත් තියෙනවා ඒක බලන්නෙකුත් ඉන්නවා කියන වැරදි වැටහීමකට අපි යනවා. පැහැදිලි නේද? ඇහෙන ශබ්දයක් තියෙනවා. ඒ ශබ්දය අහන්නෙක් ඉන්නවා. අන්න දෙකක් ඇවිදිනවා. ශබ්දයකුත් තිබිලා ඒක අහන්නෙකුත් තියෙනවා. අපිට ලෝකය හැදෙන්නේ එහෙම නෙවෙයිද බලන්න. දැනෙන ගන්ධයක් තියෙනවා. ඒ ගන්ධය ලබන්නේ. දැනෙන රසයක් තියෙනවා. ඒ රසය ලබන්නේ. දැනෙන පහසක් තියෙනවා. ඒ පහස ලබන්නේ. හිතෙන සිතුවිල්ලක් තියෙනවා. ඒ සිතුවිල්ල හිතන්නෙක් ඉන්නවා. ඔන්න වෙච්ච දේ අපිට වැරද්ද වෙච්ච. මෙන්න මේ කාරණාවලින් තොරව අපට යම් කිසි හරි වැටහීමක් එනවා නම් දැක්මක් කිස්මතු වෙනවා නම් ඒ වැටහීම ඒ දැක්ම සිදුවෙන්නේ ඔන්න දැන් ඒ වැටහීමක් එනවා නම් ඕවත් එක එකතු වෙන්නේ නැහැ. ඒ වැටහීම ඒ දැක්ම සිදු වෙන්නේ යම් කිසි විචක්ෂණයක් දියුණු කරනකොට. අන්න විචක්ෂණයක් දියුණු කරන යම් කිසි හිතන රටාවක් ඉස්මතු වෙද්දී එතකොට ඒ හිතන රටාව එක්ක යම් කිසි කෙනෙක් ජීවිතය ගත කරන්න හුරු වුණොත් ඒ හිතන රටාව එක්ක ජීවිතය දකින්න හුරු වුණොත් අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා ඇහැට රූපයක් ඇති බව, ඇහැට පේන රූපයක් නැති බව, පේන ඇහැ ඇති බව, පේන ඇහැ නැති බව කියන මේ කතා සියල්ලක්ම ඉක්මවනවා. මොකද හේතුව? එයා ක්‍රමයකට හික්මෙනවා. හැබැයි ඒ ක්‍රමයකට හික්මෙනදී එයා පෙන්වෙයි ලෝකයක් එක්. හරි වටින කාරණා, කොච්චර වටිනවද බලන්න. මේ වගේ කාරණා සාමාන්‍යයෙන් පෙන්වලාගෙන මේක අපිට මුත්තේ කියන්නේ මේකේ ටයිප් කරලා දීපු නිසා අපේ හිමිචරය අපිට කියවගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා නේ. ඔන්න දැන් මේ කියන්නේ මොකද්ද? මේ 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 සක්කාය කියන කාරණේ පිළිබඳව හිතන රටාවක්, චින්තනයක්, විචක්ෂණයක් කරන්න කියන එක හිතන පටන් ගන්න. සරලව කිව්වොත් අන්න එතකොට පේන රූපයක් තියෙනවා හෝ නැහැ හෝ, බලන්න කෙනෙක් ඉන්නවා හෝ නැහැ හෝ, අහන්න ශබ්දයක් තියෙනවා කියලා හරි නැහැ කියලා හරි, අහන්න කෙනෙක් ඉන්නවා කියලා හරි නැහැ කියලා හරි, එහෙම එකට යන්නේ නැහැ. ඒ කතා ඔක්කොම ඉක්ම වෙනවා. මොකද හේතුව එයා ක්‍රමයක් ක්‍රමයකට හික්මිනවා. අන්න එයාට එහෙම බවක් මතුවෙන්නේ නැහැ. හේතුව එයා ක්‍රමයකට හික්මෙන නිසා. හැබැයි ඒ ක්‍රමයකට හික්මෙනදී එයා පෙන්වෙයි ලෝකයක් එක්ක. එයා කියන්නේ ඒ හික්මෙන ගතිය පෙන්වන, දැන් ක්‍රමය පෙන්න ක්‍රමයක් කියන ලෝකෙට නේ කියන්නේ. ඒ ක්‍රමය ලෝකෙට කියද්දී දැන් ලෝකය නෙමෙයි ස්පර්ශ වෙන්නේ ක්‍රමය. හැබැයි ක්‍රමය ගැන කියන ලෝකයේ කරුණු ඇඳ ගන්න වෙනව, නැතුව ක්‍රමයේ ඉස්මතු කරලා පෙන්වන්න බෑ. අන්න එතනට එනකම් මොන හරි කාරණා තියෙනවද? අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ අපි මම ඉන්නේ අතට එක දිගට කියාගෙන යන ඕන නිසා ඉතින් අපි සාකච්ඡා කරන නිසා මොනවද කියන එක කතා කරන්න පුළුවන්. නැත්නම් ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි, අපි කතා කරගන්න. සක්කාය කිව්වා, සක්කාය විමුසන්නේ නැති නිසා බලන්නේ අත්විඳින්නේ අත්විඳින්නක් තියනවා කියන එකට ආවා. හැබැයි විචක්ෂණයක් කරවුතින් අත්විඳින්නේ හෝ අත්විඳින්නක් කියන කාරණා කතාව ඉක්මින බවයි අපි ඒ ඡේදයෙන් මෙතෙක් කියාගෙන ආවේ. ඒ කියන්නේ ඇහෙන් රූප දකින විදිය. එතකොට ඇහෙන් රූපයක් දකින්නවා කියන කාරණාව කියනකොටම කියවෙලා තියෙනවා ඇහැකට රූපයක් වැටිලා අවස්ථා දෙකක්. මොන ඇහෙන් රූපයක් දකින්නවා කියනකොටම මොකද වෙලා තියෙන්නේ? ඇහැකට රූපයක් වැටිලා අවස්ථා දෙකක්, කරුණු දෙකක්. ඒ කරුණ ඇති කල්ලි කියන කාරණාව, ඇති බව කියන කාරණාව. ඇති කල්ලි කියන කාරණාව ධර්මී ස්වභාවය. ඇති කල්ලි කියන ඔන්න දැන් එතන මේ වටින ඇති කල්ලි කියන කාරණාව ධර්මීය ස්වභාවය. ඇති බවක් කියන කාරණාව ඇති නිසා තමයි ඇහැට රූපයක් පෙනෙනවා කියන කාරණාවක් විග්‍රහ කරන්න පුළුවන්. කනට ශබ්දයක් ඇහෙනවා කියන කාරණාවක් විග්‍රහ කරන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ කිසිම විදියකින් අපිට ගෝචර නොවන කරුණක් අපිට කියලා දෙනවා නම් අපට ඒ කාරණාව ගැන හිතන්න බෑ. අපට යමක් ගැන හිතන්න නම් අනිවාර්යයෙන්ම අපිට ගෝචර වෙන කරුණක් කියන්න වෙනවා. එතකොට එහෙමනම් ඇහැක් ගැන කියන්න වෙනවා, රූපයක් ගැන කියන්න වෙනවා, කනක් නාසයක් දිවක් කයක් පහසක් රසයක් සද්දයක් ගන්ධයක් මනසක් අරමුණක් ගැන කියන්න වෙනවා. ඒ කියන කාරණාව ලෝකීය කියන ස්වභාවය එක්ක. දැන් ක්‍රමයක් ඉස්මතු කරන්න නම් මොකද්ද ඕන? ක්‍රමය කියන්නේ දේවල් නෙමෙයි. හැබැයි ක්‍රමයේ ඉස්මතු කරන ලෝකී කාරණන් ඇහැ රූප කන ශබ්ද ගන්න නාසය ගන්ධ දිව රස කය පහස මන අරමුණු ගන්න වෙනවා. ලෝකයේ අත්දැකීම් ස්වභාවය එක්ක, ලෝකයේ ව්‍යවහාරයේ එක්ක. අයිති එකක් නෙමෙයිද? ලෝකයට අයිති එකක්. මෙතෙන්ට එනකම් තේරෙන්නේ නැති මං හිතන්නේ. භාග්‍යතුන් වහන්සේ ක්‍රමයක් විස්මතු කරන්න වෙන්නේ ලෝකයේ ඉන්න අයට. මේ කියන්නේ ඉතින් ලෝකයේ කාරණා පාදක කරගන්නේ නැතුව නිකම්ම නිකම් ක්‍රමයක් ගැන කියන්න බෑ. හැබැයි ක්‍රමේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා තියෙන ක්‍රමය කියන්න ලෝකයේ ව්‍යවහාරය පාදක කරගත්තා. හැබැයි ලෝකයේ ව්‍යවහාරය තහවුරු වෙන්න බෑ ක්‍රමීස්මතු වෙනකොට. ඒ නිසා ඇස කනාසය දිවකය මන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන කාරණා පාදක කරගන්නවා ක්‍රමීස්මතු. ඒ ටික තමයි කියුවේ මම දැන් පැහැදිලි ඇති. ඕන කෙනෙක්ට පුළුවන් මැඩින් සම්බන්ධ වෙන්න, ඒක වැරැද්දක් නෙවෙයි. යම් කිසි කෙනෙක් මෙන්න මේ කාරණාව පිළිබඳව යථාර්ථවාදීව විචක්ෂණය කරන්න යොමු වුණොත්, යථාර්ථවාදීව විචක්ෂණය කරන විදිය කලින් පෙන්වලා දීලා තියෙනවා සාමාන්‍යතික දේශනාවලේ ඕන තරම්. ඔන්න අපව ඕන දැන් මෙතන මේ හිතන රටාවක් පෙන්වන්නේ. මෙතන ඉඳලා ඇහැ කියන කාරණාව යමෙක් හොයන්න පටන් ගත්තා. මොකද මේ හොයන්න කියන්නේ ඇහැ කියන කාරණාව. දැන් අපි ගිය සතියේ කතා කරා මේ අර සරලව සංස්කාර වටහා ගන්න කියන දේශනාව ඇතුළෙන් ඇහැ කියන්නේ පෙනීමේ කෘත්‍යයත් එක්ක අඳුර ඇහැ ඇහැක් වෙන්නේ පෙනෙද්දි, පිහිය පිහියක් වෙන්නේ කපද්දි, පෑන පෑනක් වෙන්නේ ලියද්දි, පොත පොතක් වෙන්නේ කියවද්දි, විදුලි පංකාවක් වෙන්නේ හුලං හමද්දි, ගඟ ගඟක් වෙන්නේ ගලද්දි, සුළඟ සුළඟ වෙද්දි තමයි හමද්දි තමයි සුළඟ. සුළඟ හමනව නෙවෙයි හමද්දි සුළඟ. ගඟ ගලනව නෙවෙයි ගලද්දි ගඟ. වැහි වහිනව නෙවෙයි වැස්සක් වහිනව නෙවෙයි වහිද්දි තමයි වැස්ස. ආන්නේ වගේ ඇහැ වෙන්නේ බලද්දි පෙනෙද්දි, පෙනීමේ කෘත්‍යත් එක්ක, වැලීමේ කෘත්‍යත් එක්ක ඇහැ වෙන්නේ. ඇහැ කියන කාරණාව යමෙක් හොයන්න පටන් ගත්තොත් ඇහැ කියන්නේ මොකක්ද? රූපය කියන්නේ මොකක්ද? රූපය කියන්නේ මොකක්ද? ඇහැ කියන්නේ මොකක්ද? රූපය කියන්නේ මොකක්ද? කන කියන්නේ මොකක්ද? ශබ්දය කියන්නේ මොකක්ද? මේක හොයන්න පටන් ගත්තොත් මොන විදියටද ශ්‍රද්ධා, දුක්ඛ, අනුසව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිඥානස්සං ඉදමේව සත්‍යං ඒකමයි ඇත්ත කියලා ගන්නෙ නැතුව ඇහැ ගැන හොයනකොට අපේ රාමුවකට කොටු වෙනා අපි අදහන්, අපි කැමති, අපි අහලා දැනගත්ත, හිතලා තේරුම් ගත්ත මොනවා හරි ක්‍රමයකට නම් අපට ඇහැ වැටහෙන්නේ. එතකොට ඒ ඇහැ කියන කාරණාව වැටහිලා තියෙන්නේ තමන් කොටු කරගත්ත රාමුව. හැබැයි ඇහැ ගැන යමෙක් හොයන්න පටන් ගත්තා නම් ඒ වගේම රූපය, සම්පය, ගන්ධය, රසය, පහස, අරමුණ, කන, නාසය, දිව, කය, මනස ගැන හොයන්න පටන් ගත්තා. කොහොමද? ශබ්දාරූපී අනුසව ආකාර පරිසත්ත විඥානස්සන්ත වලින් තොරව ගැඹුරු දහම වෙන්නේ ඒක. අතක්කාවචර දහම වෙන්නේ ඒක. දැන් පෙන්වුව නේද ගැඹුරු දහම මොකක්ද? අතක්කාවචර දහම වෙන්නේ මොකක්ද කියලා? මොකක්ද? ඇස හරි මොකක් හරි එකක්. දැන් අපි කරන්නේ මොකද? එකක් තෝරගෙන ඒකට ගලපනවා. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. ඒක වෙන්නේ මෙහෙමයි කියලා කියනවා. ඒක මොකක්ද කියලා හෙව්වොත් ඒකට පදනමක් නැතිනකොට ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කියන්න ඕනද? පුළුවන් ද එහෙම කියලා? යුක්තියුක්තයිද? සාධාරණයිද? ගැළපෙනවද? ගැළපෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඇහැ කියන කාරණාව හොයන්න කියනවා. මොනවට? කොහොමද? සද්දා. සද්දා කියන්නේ ඇදහිීම. තමන් මෙච්චර කල් වටහා ගත්තේදී. රුචියා, කැමැත්තෙන්. මට කැමති විදිහට මම තොරතුරු ගන්න. අනුස්සව, පරම්පරා කතාවෙන් ආරංචි හල දැනගත්තේ. ආකාර පරිසත්. හිතපු විදිහකට ආකෘතිය හොයර බලලා කියන්නේ මට වැටහෙන මං හිතුවා මගේ ආකාරයට ගැලපෙන ඒ විදිහට. දිට්ඨි නිඥානස්සං. ඒ කියන්නේ තමා විසින් ගන්නාද ලබ්ධිය හා සමානයි කැමති වීම. මං හිතාගත් එකත් එක හරියටම හරි කියලා ඔන්න ඕව ඇතෑරෙන ඕවට යන්නේ නැතුව මෙන්න මේකමයි සත්‍ය කියලා යන්නේ නැතිව ඇහැ කියන පෙනීමෙන් නම් පෙනීම කියන කෘත්‍යයත් එක්ක නම් ඇහැ ඇහැ කියන්නේ මොකද්ද? මස් ඇහි කියලා දාගන්න යන්නේ නැතුව මේක නාම රූපෙන් කියලා හිතලුවක් කරලා දාගන්න යන්නේ නැතුව මොකද්ද ඇහැ කියන තැනට අපිට අවධානය යොමු කරනවා. මේ විචක්ෂණයේ විමුක්තියම කරනවා නම් අන්න එතන ඒක තමයි ගැඹුරු දහම වෙන්නේ. නැත්නම් අතක් මේ අතක්කාවචර තර්කයක හැසිරීමක් නොවන දහම වෙන්නේ එතකොට. පැහැදිලි ඇති. තමන්ගේ රාමුවෙන් තොරව හොයන්න පටන් ගත්තොත් ඇහැ කියන කාරණාව ඒ හොයන ක්‍රමයකට ඒ හොයන ක්‍රමයට ඒ හොයන විදියට ඒ හිතන ශෛලියට ඒ හිතන රටාවට ඒ විචක්ෂණය කරන විදියට ඇහැ කියන කාරණාව මෙන්න මේක කියලා පෙන්වන කිසිදු විදියකින් සමීප වෙන්න විදියක් නැහැ. නැග ගන්න විදියක් නැහැ. ඒ සත්‍යවාදීවම හිතන ක්‍රමයෙන්ම භාවිත වෙනවනම් සද්දා රුචි අනුසව ආකාර පරිවිතක දිටි විඥානස්සන්ත කියන තමන්ගේ රාමුවට කොටු වෙලා හිතීමෙන් තොරව ඒ හිතන ක්‍රමයට අනුගත වෙනවනම් අන්න ඒ හිතන එතකොට එතන හිතේ එකඟත්වයක් වෙනවා බාහිර එක්ක ලෝකයක තියෙන සම්බන්ධයකට ඇහැ රූප එක්ක තියෙන සම්බන්ධයට ඉඩක් නැති වෙනවා. අපි කියවනේ නේද ඇහැ රූප කියන්නේම ලෝකේ වෙලා කියලා නේද දෙකක් වෙලා. හැබැයි ඇහැ කියන කාරණාව හොයනකොටම අන්න ඒ හොයන ක්‍රමයට තමයි හිත එකඟ වෙන්නේ. ඇහැකට හිත එකඟ කරනව නෙවෙයි. ඇහැ කියන්නේ මොකක්ද කියලා හොයන එකටම ඒකත් එක්ක පිහිටන්න බැරි වෙනකොට එතකොට ආයි බාහිර තියෙන රූපයක් එක්ක විසිරෙනවද හිත? නෑ නෑ. ලස්සන තැනක් ඇහැ කියන එක හොයන තැනම ඒක එක්ක ලැබුම් ගන්න පිහිටන විදියක් නැති වෙනකොට ඇහැ රූප කියලා කතාවකට යනවද? ඇහැ රූප කියලා ගියාම තමයි විසිරෙන්නේ. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා වෙන්නේ. නේද? ඒ කියන්නේ විසිරිලා යන්නේ එතකොට. අනේ හොය නැහිවීමත් එක්ක එකඟ වෙනකොට ද්වේතාවයක් දෙකක කතාවක් ඉන්නේ නේ. ඇහැ රූපත් එක්ක තියෙන සම්බන්ධයට ඉඩක් නැති වෙලා යනවා. ඇහැ කියන කාරණාව යථාර්ථවාදීවම ඒ දැක්ම තුල ඉන්නවනම් අන්න ඒකට කියනවා මොකක් කියනද? මොකද ඊළඟට තියෙන වචනේ නිවීම නිරෝධයයි කියන. ඒ කියන්නේ දැන් යම් කරුණක් ඔස්සේ කතා කරමු නම් නිරෝධයට යන මගයි. ඔබෙන් අහන ඊළඟ පැනය ඊළඟ ප්‍රශ්නය මේ සටහනත් එක්ක නිවීම කියලා කියනවනේ නේද? ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි මොකද්ද නිවීම කියලා කියන්නේ?
කියන එක කියන්න නම් ඉතින් මේ එතකොට තවත් ඒවා සම්බන්ධ කරගෙන තමයි කියන්න වෙන්නේ නේ
සාමාන්‍යයෙන්.
ඇසෙන් නිමුණා මේ වගේ ඒව එකකින් කතා කරන්න වෙන හින්දානේ ඒක කියන්නේ සාමාන්‍යයෙන් ආපු හින්දානේ.
ඒකනේ අම්ම. ඔව්. අන් ඒක තමයි නිවීම විග්‍රහ කරන්න ගියොත් එතනම සසරනේ නේද ධර්ම. ඔහොත් මේ විග්‍රහ කරන්නේ අනිර්වචනීය කාරණයක් කියන්නේ වචනයට නගන්න බැරි කාරණයක් කොහොමද කියන්නේ කියන්න බෑ. නමුත් ඉතින් අපි අර ස්වාමීන් වහන්සේ අර ක්‍රමය පෙන්වලා තියෙන
තීරණයක් ඒ ක්‍රමයකුත් එක්ක ගියොත් විතරමයි ඒක නිවීම කියලා එතන කතා කරන්නත් ඇත්තටම පුළුවන් වෙන්නේ මට හිතෙන්නේ. එහෙම නැත්තම් යමක් කියලා කතා කරලම ඒක කිව්වොත් අර එතනින් වෙනත් දෘෂ්ටිවලට යන්න තියෙන ඉඩක් තියෙනවනේ නේද? යමක් කියලා ලෝකේ හම්බ වෙලා ඒකෙන් නිවීම, දැන් ඇසෙන් නිවීම කියලා වගේ ගත්තොත් ඒක මෙහෙම එනුවනත් එක්ක යනකොට නම් ඒ කියන්නේ මොකද්ද කියලා දන්න කියාට කෙනෙකුට නම් ඒක වැටහෙන්න මේ පුළුවන්. මේ නමුත් ලෝකයාට කියද්දි ඒ මුලින්ම යන අර්ථය වැරදියට යනවනේ. ඒක නිසා අන්න අර මගක් කියන එකක් එක්කම පෙන්වුවොත් තමයි ඒක මට හිතෙන්නේ. ඔය සාමින්නාසෙ ඉතින් ඔතන කරලා තියෙන්නේ මේ මගක් කිසිමතු කරලා ඒකම ඒකත් එක්කනේ ඔය කාරණාව කතාවට යන්නේ. ඉතින් එතකොට එහෙම විදිහකට මිසක් ඒක කියන්න විදිහක් නෑ කියලා නේද?
ඒ කාර්යම මේ වරද්දකට ගන්න එපා. මම පුංචි කාරණයක් කියන්නේ, මේ නිබ්බාන සූත්‍රයේ තියෙන අත්ති භික්කවේ තදායතනං කියලා. එතන දැන් ඒක අර ගොරෝසු මූලික වශයෙන් කියලා රූපෝගී දාසික කතා පුංචි මේ කතා බහක් අපි සංවාදයක් වගේ වුණා. ඉතින් ඒ කියන වචනය අත්ති භික්කවේ තදායතනං මහණෙනි ඇත තං ආයතන, ඒ ආයතනය ඇත කියලා ගන්නකොට නිවන කියලා දෙයක් කියනවා. ඉතින් ආවාදී ඔය කියන විදිහට නිවන කියන්නේ ශූන්‍ය දෙයක්ද, නිවන කියන්නේ හිස් දෙයක්ද, නිවන කියන්නේ රික්තකයක්ද? ඒතං සන්තං ඒතං පනිතං එන ප්‍රනීත ශාන්ත ශාන්තයි කියලා තියෙනවනම් ප්‍රනීතයි කියලා තියෙනවනම් ඕකේ ඔය කියන විදිහටම හිස්ම දෙයක්ද කියලා අර අපි කොහොමද බුද්ධ වචනයට මේ පිටුපාන්නේ වගේ අන්න එහෙමත් අදහසක් මතු කරගන්න පුළුවන්. නමුත් දැන් අම්මා හරි ලස්සනට කාරණයක් කිව්වා, මේක අර ගොරෝසුවට කියවුවොතින් අනිවාර්යයෙන්ම දෘෂ්ටියකට යනවා. නමුත් මේක වැටහීමෙන් යන කෙනෙකුට ඉවට එහෙම දෘෂ්ටියකට යන්නේ නැහැ. මාර්ගයක් එක කතා කරන නිසා කියන්න පුළුවන් මගක් ඉස්මතු කිරීමක් එක්ක වගේ නේද? දැන් මෙතනදි සාමාන්‍යයෙන් කියනවානේ මොකද තමන්ගේ රාමුවෙන් තොරව. එතකොට තමන්ගේ රාමුවෙන් තොරව හොයන්න පටන් ගත්තොත් ඇහැ කියන කාරණාව, තමන්ගේ රාමුවෙන් තොරව හොයන්න පටන් ගත්තොත් ඇහැ කියන කාරණාව, ඒ හොයන ක්‍රමයට, ඒ හොයන විදියට බලන සායනාට කොච්චර වියදම් කරලා තියෙනවද වචන, ඒ හොයන ක්‍රමයට, ඒ හොයන විදියට, ඒ හිතන ශෛලියට, ඒ හිතන රටාවට, ඒ විචක්ෂණය කරන විදියට මම උපපද ගණනාවක් යොදාගෙන තිනවා ඒක විස්තර කරන්න. ඇහැ කියන කාරණාව මෙන්න මේකයි කියලා පෙන්වන කිසිදු විදියකින් සමීප වෙන විදියක් නැහැ. ලැබගන්න විදියක් නැහැ. ලැබගන්න විදියක් නැහැ. ඒ සත්‍යවාදීවම හිතන ක්‍රමයම භාවිත වෙනවනම් අන්න ඒ සත්‍යවාදීව හිතන ක්‍රමයම දැන් භාවිත වෙන මගක් නේ. මට නෙවෙයි මගක කතාව. මම නෙවෙයි මගට, මට නෙවෙයි මගට මාර්ගයට. සද්දා රුචි අනුසව ආකාර පරිපක දිටි නිඥානක් නැති කියන තමන්ගේ රාමුවට කොටු වෙලා හිතීමෙන් තොරව ඒ හිතන ක්‍රමයට අනුගත වෙනවනම් අන්න එතකොට එතන හිතේ එකඟත්වයක් ඇති වෙනවා. බාහිර එක්ක ලෝකයේ එක්ක තියෙන සම්බන්ධයට, ඇහැ රූපත් එක්ක තියෙන සම්බන්ධයට ඉඩක් නැතිලා යනවා. ඇහැ කියන කාරණාව යථාර්ථවාදීව ඒ දැක්ම තුළ ඉන්නව නම්, ඇහැ කියන කාරණාව යථාර්ථවාදීව ඒ දැක්ම තුළ ඉන්නව නම් අන්න ඒකට කියනවා නිවීම කියලා, නිරෝධය කියලා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ සාමිනාසේ විස්තර කරේ මතු කරගෙන ආවේ යම් කරුණක් ඔස්සේ කතා කරපු නිසා නිරෝධයට යන මගයි කියලා තමයි කියන්න වෙන්නේ. ඉච්චර
ආමෙන් වහන්සේ පෙරවන් සර්ණයි. අර සත්‍ය නැත කියන ඒ දෙකින් ඒ අන්තවලට නොගී නොයාමම නිවීම කියලා කිව්වොත් ඒක හරිද ස්වාමීන් වහන්ස?
හරියටම හරි. ඇත්ත නැ අන්න හරි. ඇත්ත නැත කියන අන්න එතන අපේ මහත්මයා අන්න අර විචක්ෂණයක් නොවන අවස්ථාවක් තියෙන වෙනවනම් අනිවාර්යයෙන්ම ඇත්ත නැත කියන අන්ත දෙකට වැටෙනවම තමයි. ඒ කියන්නේ අපි කතා කරේ ඇහැ කියන කාරණය පිළිබඳව විචක්ෂණයක් ඇවිල්ලා ඒ විචක්ෂණයම භාවිත වෙනකොට මේ මාර්ගයක් ගැන කතා කරන්න වෙන. එක්කෝ නිවීම නැත්නම් නිවන් මාර්ගය. තුර එක්කනේ අපිට ඇතනක අන්ත දෙකට වැටෙන්නේ නැත්තේ. එතකොට අන්නර ඇතනක තුල ඉන්නවා කියන්නේම නිවීම නෙවෙයි. ඉතින් ඇතනක අන්ත දෙකේ ඇත්තක් නැති නැත්තක් නැති තැනක හිටියොත් අපි ඇත්තේද නැත නැත්තේද නැත කියන තැනින් නතර වෙන්න පුළුවන්. අස්තිච නාස් අස්ති නාස්ති අස්තිච නාස් නේ නාස්ති න නාස්තික. ඒ කියන්නේ මේ අර කියන්නේ ওই විදිහට කියනවනේ ඇත්තේද නැත නැත්තේද නැත කියන තැනකින් අර දැක්මක් භාවිත නොවුනොතින් ඇත්තේද නැත නැත්තේද නැත කියලා යම් වැටහීමක ඉන්න පුළුවන් ලෝකෙට. ඔක තාචුට්ටක් එහාට යනවා අස්ති අවත්තව තියෙනවා කියන්න බෑ. දැන් අපි කතා එකක් කියනවනේ නැත මෙතන කතාවක් නැත හටගෙනම නෑ වගේ එහෙමත් කතා අපිට ඇහෙනවනේ හටගෙනම නෑ එහෙමත් වගේ ඇහෙනවනේ. මේක කියන්න පුළුවන් එහෙකුත් නෙවෙයි කියලා මේ නාස්ති අවත්තව්‍යම් නැත කිව නොහැ. මේ කාගෙද මේ වාග්යත මහතක ඉගැන්වීම නෙවෙයි ජෛන මහාවීරක ඉගැන්වීම සප්ත බංගීනේ වාදයේ කියන එක හත් වෙනි එක තියෙනවා. අස්තිච නාස්තිච අවක්තව ඇත කියලා කියන්නත් බෑ නැත කියලා කියන්නත් බෑ. ඒ වගේම අවක්තවයන් කිව නොහැ තියෙනවා කියලා හෝ නැහැ කියලා ඇත කියලා කතාවකුත් නැහැ නැත කියලා කතාවකුත් නැහැ. මේක පැහැදිලි කරන්නත් බෑ කියලා බුදුරජාණන් වහන්සේද ජෛන මහාවීරද ජෛන මහාවීරයන් ඒකට කියනවා සප්ත බංගීනේ වාදය කියලා. ක්‍රම හතකට කියන්නේ ඇත්ත දෙක නැත්ත තුන ඇත නැත දෙකම හතරෙනි එක ඇත්තේද නැත නැත්තේද නැත පස්වෙනි එක ඇත්ත කිව නොහැක හය නැත කිව නොහැක ඇත්ත නැත දෙකම ඇත්ත නැත කියන කතා දෙකම නැහැ ඒ වගේම කියන්නත් බෑ කියලා කියනවා. අන්නේ ඒකයි මේ ඒ ඔක්කොම අදනම් වෙලා තියෙන යමක් දෙයක් තියෙනවා කියලා අරගෙන ඒක නැති වෙනකොට. හැබැයි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ විමසන්න ලැබීමක් එක තමයි ගෝචරත්වයක් පාදකත්වයක් එක තමයි විමසන්න යන්නේ. හැබැයි විමසන්න ගන්න කාරණේම විමසන ක්‍රමයට අනුව විමර්ශන ක්‍රමයකට අනුව තියෙනවා කියලා ගැනීමම වැරද්ද. වැටහීමකට ඉතින් ඒක හරියේ සියුම්. ඉතින් ඒක ඒ සියුම් නිසා වෙන්න තමයි අපි කොහෙන් හරි ගිහිලා හිර වුණොතින් ඒ හිර වෙච්ච තැන පෙන්නන්න අපිට ගොඩාක් එහෙයි. අපි හිර වෙන තැන දකින්න කවුරු හරි කල්යාණ මිත්‍රෙක් අස්සෙන්ද අපිට ගොඩාක් පොඩි නැත්තම් අපි නිදහස් වුණා කියලා ගිහිල කොහෙන් හරි ඉර වෙන්න පුළුවන් නැත් වෙන්න පුළුවන්. ඉතින් අපි අනුගමනේ සමහර වෙලාවට ක්‍රමය දෙයක් කරගන්නවා. එහෙම හරි ඉර වෙනවා. මේ මහත්මයා කියපු කාරණා හරි දිනින් කිරකට ඇත නැති දෙකම කතා කරන්නේ.
මම සද්දේ අඩු වැඩි වෙනවා පොඩ්ඩක්.
දැන් එහෙනවද?
දැන් එහෙනවා ස්වාමීන් වහන්සේ.
ඇත නැත දෙක නිවීම කියලා කියන්න පුළුවන්. හැබැයි ඇත නැත නැති වුණු තරමින් ඒක නිවීමමය කියලා කියන්නත් බෑ. මොකද එහෙම නොවි ගිහිලා හිර වෙච්ච අයත් හිටියා. ඇත ඇත්තේද නැත නැත්තේද නැත කියලා එහෙම නැටි කිංචි වගේ
මෙතනදී වෙන්නේ අර ඇත නැත ගැන කතාවක් නොවන බව නේද ස්වාමීන් වහන්සේ?
ඕ අන්න හරි. ඒක උත්තරයක් හැටියට හරි අපේ මහත්මයා. ඒක ගොඩාක් හරි උත්තරේ. ඇති බවෙත් නැති බවෙත් ඇතන ඒ කියන්නේ නොයෙදීමම කියලා එහෙම කතා කරන එක හරි. හැබැයි එහෙම කතා කරන්න වෙන්නේ මහත්මයා මාර්ගයක් එක්ක විතරයි. එහෙම නැත්තම් මාර්ගයක් ඉස්මතු නොවි නිවීමක් නිවන් මාර්ගයක් ඉස්මතු නොවි මෙතන මෙන්න මෙහෙම එකක් නේ කියලා කමක් නැහැ කිව්වට හැබැයි අර්ථාන්විත වෙන්න නම් මාර්ගයක් භාවිත වෙන්න ඕන. නිවීම
ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මොකක් හරි දෙයක් දකිනවා කියන්නේ මේ අපිම අපිම අපේ අදහසනේ අපි දකින්නේ. එතකොට අර අදහස අදහස දකින්නකොට ඒක එළියේ තියෙන එකක් නෙවෙයිනේ, අදහසමනේ දකින්නේ. ස්වකීයත්වයමයි දකින්නේ. එතකොට ඒක තියනවා කියන්නත් බෑ, ඒක නෑ කියන්නත්, ඒක එහෙම එහෙම අවශ්‍යතාවය. එහෙමයි මට ඒක වැටහෙන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව්, අදහසක් ගන්නවා කියන එකෙන් මහත්මයා කියන එක තුළ යටින් යනවා අර ඇස කරන ආසය දිවකයට පිළිසරණ මනසයි කියන කාරණයක් වගේ තියෙනවා. මේ වචන වලින් නොකියුවට අපි පේනවා කියන කාරණේම අපිට විචක්ෂණයේ වුණා නම් අදහසක් එකතු වෙනවා කියන එකට යන්නේ නෑ මහත්මයා.
අවසරයි.
ඔව් අම්මා.
අර මහත්තයා කතා කරලා ඉවරද දන්නේ නැහැ මම. සමා වෙන්න ඕන.
ආ කතා කරලා ඉවරයි, කතා කරමු.
ආ. අනේ මට මේ මතක්ුනේ දැන් මේ කතාවත් ඇහෙන කොටයි අර කලින් වේලිකේත් අර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ අර ගඟ කියන්නේ ගලන ස්වභාවයට කියන ඒ එතන ඒ උදාහරණ අරන් කතා කරානේ. එතකොට ඒකත් එක්ක බලනකොට එතනත් ඇත්තටම මේ කල්පනා වුණේ දැන් එතන ඒ ගලන ස්වභාවයට ගඟ කියනවා නම් එතන දැන් අපිට එතන සත්‍ය දකින්නේ නැතුව අපිට දැන් අර කෙටියෙන් කියතොත් අර අක්කේය සංඥාවේ ඉර වෙලා ඉන්න ස්වභාවයක්නේ තියෙන්නේ අපිට. කියන්නේ අර ගඟ එතකොට අපිට කතා කරන්න ගඟක් තියෙනවා, අතන ගඟ මෙතන ගඟ හරි යන්නේ විදිහට මේ ගඟ ලැබිලා. නමුත් අර ගලන ස්වභාවය කියන එකේ සත්‍ය දැක්කේ නැත්නම් එක්ක ගලන ස්වභාවය කියලා හරි එකක් අපිට ලැබෙන්නත් පුළුවන්. නමුත් මම කියන්නේ ඊට එහා තාන්විත වුණොත් එහෙම අන්න ඒ වගේ තැනක්මනේ දැන් පේනවා, දකි මේ පේනවා එහෙනවා කියන මේ ඒ ඔය කාරණා වලට ගියාමත් මේ තියෙන්නේ. එතකොට අපි ඒකට පේනවා කියනකොට ඇස කියන එක නම් අපේ අර ඒ අර ගලන ස්වභාවයට අපි ගඟ කියනවා වගේ, එතකොට ඒ දකින ස්වභාවයට අපිට ඒක ඇස කියන එක අපේම තියෙනවා එතන ඒක මේ ඇතුලේ. ඉතින් අර මොකද ඒකේ අර දකින්නවා කියන කාරණාවේ මේ සත්‍ය නොදකපු නිසා ඉතින් කියලා මට හිතුනේ ඒ උදාහරණය ගැන ටිකක් මේ ගොඩක් කිට්ටු වෙලා හිතන්න ගියොත් එහෙම එතනත් හරි ලස්සන යම්කිසි අර්ථයක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ එතන ඒක කියන්න ගත්තේ තේරුවන් සරණයි සරණ
තේරුවන් සරණයි කියන එක අදහස් අම්ම ඉදන්දී අදහස් කරේ දැන් ලෝකේ මොකක් හරි නමක් කියන්න ඒ ව්‍යවහාරයේ දීර්ඝ තියෙන සිද්ධියක් එක කෘත්‍යයක් එක්ක. හැබැයි ඒ සිද්ධිය කියන පැත්ත බලාගෙන ගියාට පස්සේ ව්‍යවහාරය ඉක්ම වෙනවනේ. නමුත් සිද්ධිය පැත්ත බලන්නේ නැති නිසා ව්‍යවහාරයේ දෙයක් කරගෙන ඇත්තක් කරගෙන ඒක තුළට රිංගගෙන ඒක වැරදි කියලා කියන්න ගියපු ගමන් වැරදි කියලා කියන්න ඕනේ කොහොමද වැරද්ද වෙනා ඒක වැරදි කිව්වට මේ ව්‍යවහාරයේ කියන්නේ සිද්ධිය කියන්නේ සිද්ධිය කර දීපු ව්‍යවහාරය දෙයක් කරලා ඒ දේ වැරදි කියන ගියාට අපිට එතනින් ක්‍රමයකට අනුගත වෙන්නේ නැහැ කියන වගේ අදහසක්ද කියන්න උත්සාහ ගත්තේම අය නිසා සිද්ධිය පැත්තට විමසන ඔව් කියන්නේ
එහෙමයි. ඒකත් එක්ක තමයි තවත් තුට්ටක් ඇතුළට ඔක ගියොත් දැන් ගලනවා කියන ස්වභාවයක් ඒකට අපිනේ මේ ගලනවා කියන එකකුත් යම් කිසි මේ අපි ව්‍යවහාරයෙන් දාගත්තු එකක් නේ. මම කියන්නේ ඒ එහෙම නැතුව අපිට ලෝකේ මේ සංනිවේදනයක් කරන්න බෑ තමයි. නමුත් එතනින් එහාට පොඩ්ඩක් ඒ සංනිවේදනයෙන් එහාට ගිහින් පොඩ්ඩක් මේ එතෙන්ට මේ විමසලා බැලුවොත් ඒ කාර්ය ස්වභාවය ගන් කියනවා ඒ කියන එකේම අපිට මේ ඔය සකමන වෙනවා ඒ හරහා වෙන මේ සිද්ධීන් එකත් ඒ වගේම එකක් මේ කියන එකක් මට ටිකක් කියන්න අමාරුයි. මේ
ඒ වගේ ගැලීමක් කියලා හෝ කතාවකට ඉඩක් ඉන්න බෑ.
ඒක නැතිව එහෙම විස්තරයක් කොහොමදත් එනවා අපිට. අන්න ඒක එතකොට ඒක ඒ ස්වභාවය එන්නේ ඒක සංස්කාර ස්වභාවයෙන් කියන වගේ අර්ථයෙන් මම කිව්වේ. දැන් සංස්කාර මේ කියන ස්වභාවයත් එක්ක තමයි ගත්තේ සංකාර පුඤ්ජයක්මයි ඉතින් මේ ලෝකේ යටගත්තත් හටගන්න කියලා අර කියන්නේ. ඉතින් නිකන් අන්න ඒ වගේ තැනකට ඒකත් එක්ක හිතුවොත් නිකන් අදහක් ආවේ ස්වාමීන් වහන්සේ.
ලස්සනයි කාරණේ. ඒකට දැන් ඇත්තට මේ හරි වටින දැන් මේ මේකේ මේ සාකච්ඡා කරගෙන යනකොට අර කලින් කර ආපු දේශනාව ගිය දැන් ගිය සතියේ දේශනාවත් හරි උපකාරයි නේද අර සංස්කාර කියන වචනේම අතු කරගන්න. දැන් ඒක ඇහැ කියන කාරණාත් පෙනීම කියන පැත්තත් එක්ක විචක්ෂණයකට ගියාට පස්සේ මෙන්න මේකයි කියලා මේ වැටහීමක් ස්වභාවයෙන්වත් දෙන්න බෑ කියන වැටහීම තමයි නිර්වචනයක් කොහොමවත් දෙන්න බෑ කියන කාරණය එක කතා කරේ නේද?
එහෙනම්
හා දර්ශනයේ අදහස තිරන් සරණයි.